හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි ටිකක් කලින් ආවා මේ වැස්සට කලින් ගියලා. ඉතින් කෙසේ නමුත් අපිට ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහා ඉතින් කාලය ප්‍රමිල්ලා තියෙන්නේ. අපි ආරම්භයක් වශයෙන් සීල දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ඉතින් අදත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා නම් මම ආරාධනා කරනවා සභාවට ඉදිරිපත් කරන ලෙසට.
අවසරයි ස්වාමින් වහන්ස, ප්‍රශ්න 11ක් ඉදිරිපත් වෙලා තියෙනවා.
හොඳයි.
ඔක්කොම වගේ භාවනා සම්බන්ධ ප්‍රශ්න දෙකක් හැරුණම ගෞරවනීය ස්වාමින් වහන්ස, මා සක්මන් භාවනාවේ යෙදෙන විට පය එසවීමේදී අනුපිළිවෙලින් විලුඹ එසවෙන බවත්, අනතුරුව පතුල ඉදිරි කොටස් එසවෙන බවත්, ඊළඟට ඇඟිලි එසවෙන බවත් ප්‍රකට වේ. එයිනිදු මාපට ඇඟිල්ල අන්තිමටම එසවේ. මාපට ඇඟිල්ලට සහ පතුලේ ඉදිරි කොටස ගොරෝසු ස්පර්ශයක් දැනේ. පය තැබීමේදී අනුපිළිවෙලින් විලුඹ පතුල ඇඟිලි බිම පර්ශවන බව තේරුම් යයි. ගොරෝසු සහ සියුම් ස්පර්ශයන්ද හඳුනාගත හැකිය. සක්මන් භාවනාව තවත් දියුණු වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. එමෙන්ම සක්මන් භාවනාවේදී ප්‍රකටවන කාරණා සතර සතිපට්ඨානයේ සමග සසඳා බලන්නේ කෙසේදැයි දැනුවත් වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව්, ඒ කියන්නේ අමුතුවෙන් විශේෂ උපදෙසක් දෙන්න දෙයක් නැහැ. ඕක තවදුරටත් ඔය විදිහට කරගෙන යන්න වෙලා තියෙන දේ හොඳයි. ඒ කියන්නේ අපිට ඔය විදිහට මේ මුලදී ඔය වගේ කොහෙද මේ කකුලේ ස්පර්ශ වෙන්නේ ඔය වගේ විස්තර බලබලා යනකොට ටික 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 ඔය දැන් ඇත්තටම ඔය හරියට අපි කියනවා ආකාර සටහන් කියලා. يعني තාම අපි ඉන්නේ මේ නම් දීපු, අපි තේරුම් ගත්ත සම්මුති වශයෙන් නම් දීපු කොටස් වල. අපිට නිකන් තේරෙන ඕන්න මේ සුලංගිල්ලේ ස්පර්ශ වෙනවා, මැදගිල්ලේ ස්පර්ශ වෙනවා, විලුඹේ ස්පර්ශ වෙනවා, ඔය විදිහට හරමේ ඉතින් අපිට ওই විස්තර ටික එන්න ගන්නවා. හැබැයි ටිකක් තව තව ඔබ කරගෙන කරගෙන යනකොට අර ඒ නම් ටික අතහැරිලා නිකං හුදු තදවීමක්, නිකං රළු බවක්, ගොරෝසු බවක්, සිනිඳු බවක්, තෙත ගතියක්, නැත්නම් වියලි ගතියක්, ඔය වගේ අර ධාතුන්ගේ ලක්ෂණ වලට කෙලින්ම බැස ගන්නවා. ඉතින් මේක කෙලින්ම ධාතු කර්මස්ථානයේ මට්ටමින් ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඔය සතර සතිපට්ඨානේන කායानुපස්සනාවේ මේ පෙන්වන් කරනවා ධාතු මනසිකාරය. ඒකේ කියන්නේ ඉමමේව කායන් යථාතිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති කියලා කියනවා. ඒ කියන්නේ මේ කාය, මේ කය යම් ආකාරයකට පවතිනවද ඒ ආකාරයෙන්ම, ඒ තියෙන ආකාරයෙන්ම ධාතුන් වශයෙන් ප්‍රතිවේක්ෂා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි මේ දෙපැත්තෙන්ම නෑ ඒ යන්නේ අතෙන්ට. දැන් ඒ අපිට මුලින් තියෙන්නේ සත්ව පුද්ගල සංඥාවක්. ඒ කියන්නේ මම ඉන්නවා, නැත්නම් මගේ කය, ඒ වගේ අර සත්ව පුද්ගල සංඥාවක් තියෙන්නේ. නමුත් අර ක්‍රමානුකූලව මේ ටික ටික ධාතුන්ගේ ලක්ෂණ ඉස්මතු වෙන්න අන්තිමට එන්නේ ධාතු ගොඩක් විතරයි. මේ ධාතු කියන වචනේම තියෙන්නේ සත්ව පුද්ගල සංඥාවක් නෑ. නිකන් හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත කිසිම අපේ පාලනයකින් තොර හුදු රූප ධර්ම ටිකක් විතරයි. ඉතින් දැන් කය පැත්තෙන් ගත්තොත් රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුන් කියලා නිකන් රූප ධර්ම ටිකක් විතරයි. ඉතින් අර ඒ විදිහට ඊටාම ප්‍රාථමික මට්ටමකට මේ ප්‍රාථමික කියන එකෙන් අදහස් කරන්න එපා මේ දුර්වලයි කියලා. ප්‍රාථමික කියන්නේ අපි අර ඒ මත ගොඩනගාගත් ලෝකයක් තමයි අපේ හිතේ තියෙන්නේ. නමුත් ඒ ගොඩනගාගත් සංකල්ප ලෝකය බිඳගෙන සංකල්ප ලෝකය විනිවිදගෙන අන්න අපි නැවතත් ඊටාම සරල ප්‍රාථමික යටම මට්ටමකට දැන් යනවා. ඒ යටම මට්ටමේ තියෙන ඊටාම සරල බවක්. ඒ සරල බව අත්‍යවශ්‍යයි භවනාව දියුණු වෙන්න. මොකද භවනාව දියුණු වෙන්නේ මේ සංකල්ප විනිවිදගෙන. සංකල්ප උඩ නිකං කරන සම්මර්ෂණයක් හරහා සැබෑ විපස්සනාවක් දියුණු වෙන්නේ. ඒ වෙනුවට සංකල්ප සමතික්‍රමණය කළා. සංකල්ප බැහැර කරගෙන විනිවිද ගෙහිලා අර යටම තියෙන ඒ තට්ටුවට බැහැ ගන්නවා. ඒ තට්ටුව තමයි ධාතුන්ගේ විවිධ ලක්ෂණ තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් අපි ඇබිදිනකොට ඒ අද්දකිනේ හැම දෙයක්ම එහෙම නැත්නම් ඉඳගෙන ඉඳද්දී අද්දකින සෑම ධාතු ලක්ෂණයක්ම නැත්නම් සයනේ කරද්දී නැත්නම් හිටගෙන ඉඳද්දී කොයි අවස්ථාවේ මොන ඉරියව්වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තියෙන ආකාරයෙන් තමන්ට දැනෙන ආකාරයෙන් ධාතුන් වශයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් තමයි සක්මනේදිත් වෙන්නේ. ඒක ඒතකොට ඍජුවම මේ මට්ටමේදී ධාතු මනසිකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ඒකත් ඉතින් පස්සේ යනකොට අර ඒවා වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. එතකොට ඉතින් ධාතු මනසිකාරයේ ඊළඟ අංකවලට යන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කායනුපස්සනා මට්ටමේදිත් කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ওই විදිහට ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඔය ඔක්කොම ඒ පෙළ ගැහිලා එනවා ගන්නට මේක නැවත නැවත කරගෙන යනකොට.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, පර්යංක භාවනාව මා ආනාපාන සති භාවනාව වඩා භාවනා කරන විට තුනටියේ විශාල වේදනාවක් ඇති විය. එවිට එතනට සතිය පිහිටවා ගත් විට එම වේදනාව නැති වී වෙනත් තැනකින් වේදනාව මතුවුනි. එතනටද සතිය පිහිටවා ගත් විට එම වේදනාව නැති වී මට මහත් සුවයක් දැනිනි. ඉන්පසු මම සතිය පිහිටවාගෙන ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවල සඳහන් පරිදි එය සිහියටගෙන මුහුණට මුහුණ සතිය පිහිටුවාගෙන සිටින විට මට මහත් ප්‍රීතියක් දැනිනි. ඒ වගේම කය ඇතුලෙන් සෙලවෙන ගතියක් වගේ දැනී මහා සුවයක් දැනුනි. මා එසේ දිගටම බලා සිටින විට තව තවත් බොහෝ දේවල් ඇති විය. ස්වාමින් වහන්ස, මීට පෙරත් කීප වතාවක් මා මෙසේ දැක තිබුණි. මා ගෙදරදී භාවනා වඩන නිසා ඉදිරියට භාවනා වඩා ගන්නේ කෙසේද කියා පහදා දෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.
කියන්නේ ඔව නැවත නැවත ඉතින් අත්දකින්න අවශ්‍යයි. ඉතින් දැන් ඔය එනකොට එකපාරක් විතරක් නෙමෙයි නැවතත් ඒකම අත්දකින්න. නැවතත් ඒ කියන්නේ තමන්ට දැන් මේක විස්තර කරන්නේ මොනවද පොඩ්ඩක් මට ආයි මුල කෑල්ල පොඩ්ඩක් කියන්නේ මේ අත්දැකලා තියෙන දේවල්.
මා ආනාපාන සතිනි භාවනා කරන විට තුනටියේ විශාල වේදනාවක් ඇති විය.
ඊට පස්සේ අර සතුටක් එනවා කියලා කියන්නේ.
ඉන්පසු මම සතිය පිහිටවාගෙන ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනවල සඳහන් පරිදි එය සිහියටගෙන මුහුණට මුහුණ සතිය පිහිටවාගෙන සිටින විට මට මහත් ප්‍රීතියක් දැනිනි. ඒ වගේම කය ඇතුලෙන් සෙලවෙන ගතියක් වගේ දැනී මහා සුවයක් දැනුනි.
හොඳයි. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්දී වේදනානුපස්සනා පැත්තෙන් ගත්තොත් දැන් අපි වේදනාවක් දිහා බලනවා ඒකෙන් ඉගෙන ගන්න. දැන් ඉස්සරනම් අපි වේදනාවක් ආවහම ඒක දුරු කරගන්න මේකෙන් මේ කරදරයක් කරගෙන අපි ඒකෙන් පසුතැවෙනවා. නමුත් දැන් වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. වේදනාවක් මතුවෙනවා. අපි එතෙන්ට හොඳට අපේ සතිමත් භාවය යොමු කරනවා. ඔන්න මුහුණට මුහුණලා ඒ වේදනාවත් එක්ක හිත මේ එක්තැන් වෙනවා. ඉතින් එතන තියෙන වෙනස් වීම ස්වභාවය ඇතිව නැතිව යන ස්වභාවය අපේ නෙමෙයි වගේ අත්දක ගන්නවා. එතෙන්දී වේදනාව කොයිතරම් ඒ කියන්නේ ටිකක් දුරට හරි උත්සන්න වුණාට ඒකෙන් කිසි තරහක් එන්නේ නැතුව මේකට පසු මේ දුම්නසක් එන්නේ නැතුව ඉතින් ඒක බලා ගන්න අවශ්‍ය මේ හැකියාව තියෙනවා. ඉතින් අර එක පාටම උතෙන්ට යන්න බෑ. ටිකක් සතිය දිනු වුණාම තමයි ඔය බොහොම උපේක්ෂාවෙන් දැක ගන්න පුළුවන්. ඒකයි ඔය ඇතම් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ කියනවා මේ සුඛං වේදනං වේදියමානෝ විසංයුක්තෝ තං වේදේති කියලා මේ මේ වේදනාවෙන් නිකන් අයින් වෙලා බලන්නේ. දැන් මේ වේදනාව මගේ වේදනාවක් කරගන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ වේදනාවක් ආපු ගාව මේක මගේ වේදනාව. ඉතින් ඇයි මට විතරක් මේක වෙන්නේ? ඇයි අර මනුස්සයා නම් හොඳට ඉන්නව මට තමයි ඔක්කොම. ඒක අර අපි මේ හැම එකක් ගානෙම අපි කෙලස් වර්ධනය කරගන්නවා. දැන් වෙන්නේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව මධ්‍යස්තව තේරුම් ගන්නවා. මධ්‍යස්තව දැක ගන්නවා. මේකත් නේ මේ මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. විවිධාකාර හේතුන් නිසා විශේෂයෙන් විවිධ ස්පර්ශයන්ට අනුරූපව ඔන්න වේදනාවක් හටගත්තා. මේ වේදනාව ඉතින් ඒ ස්පර්ශයක් තියෙන තාක් ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ ඉතින් එයා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ වේදනාවෙන් වේදනාව තුලින් අන්න අපිට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. හොඳයි.
ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාස කීපයකින් පසු කළු පැහැති පසුබිමක ආලෝක රටා සහ යම් ආලෝක මතුවීමට පටන් ගනී. මෙම ආලෝක ඇති වී නැතිවීමෙන් පසු නැවත පෙරකී කළු පසුබිමෙහි සිත නවතී. නැවත සිතුවේද ගලා ඇවිත් ඒවා නැති වී යයි. මේ කළු පැහැති පසුබිමෙහි සිත රඳවාගෙන ඕනෑම දෙයක් ඇති වී නැති වී යන අයුරු දැකගත හැකිය. මෙය නිවැරදිද? සක්මන් භාවනාවේදී මුලින් එක් පියවරක කොටස් තුනක් දැකිය හැකි වූ අතර පසුව එය කොටස් පහක් දක්වා දැකිය හැකි විය. සක්මන් කරන විට සිත පිට නොයන නිසා මම සක්මනේහිද සිතවිලි බැලීමට පටන් ගත්තද පර්යංකේ මෙන් බේස් එකක් නොදනී. කාරුණික කරන අයුරු පහදා දෙන්න. මම අන්‍ය ආගමිකයෙක් නිසා මාහට විදර්ශනා සමාධිය යන කුමක්දයි පහදා දෙන්න. විදර්ශනා සමාධියට පැමිණි විට එය දැනී ගැනීමට හැකි භාවනා අත්දැකීම් පහදා දෙන්න. පෙරුවන් සරණයි.
ඉස්සරහට එන්න කැමතිද දන්නේ නැහැ. හොඳයි මට පොඩ්ඩක් මහත්තයා කියන්න. දර කළු පසුබිමක් එනවා කියන එක ඒකෙන් හැම ඉඳගෙන කරන භාවනාවකදීම මහත්තයා අත්දකින්නවද?
ඔව්
අත්දකින්නවා. දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද?
මාස 5ක්
විතර. එතකොට ඒ කියන්නේ කොහොම ඒ පසුබිම එන්න කලින් මොකද කරන්නේ?
වාඩි වෙලා කයට
සිතේ
දාලා ඉන්න. ඊට පස්සේ ආනාපානෙ නිකම්ම එනවා.
හොඳයි.
ආවම ඒකේ ආශ්වාස පාස්වාස 4-5ක් යද්දිම නිකම් කළු පහත් පසුබිමයි ඒකේ ඔය එනවා ඉස්සලා මේක එනවා.
හොඳයි.
ඊට පස්සේ ඒකේ තමයි ආලෝක රටාවල් ආලෝක ටික ඒක උඩින් තමයි පේන්න ගන්න.
හොඳයි. එහෙමනම් දැම්ම ඒක දිහා බලන්න එපා. ඒක يعني සමත පැත්තක් සමත භවනාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඔය ආනාපාන සතිය අරමුණු කරගෙන යනකොට ආනාපාන සතියේ තියෙන සමාධියක්. ඒ කියන්නේ එකඟ හිතේ එකඟ බවක් නිසා ඒ හරහා මතුවෙනවා මේ සමාධි ආලෝකයක්. ඒක සමාධි නිමිත්තක් කියලා කියනවා. ඉතින් ඒකේ මුල්ම අවස්ථාවක් තමයි ඒ අත්දැකලා තියෙන්නේ. හැබැයි ඕකට අපි ඒක දිහා මේ අවස්ථාවේදී බලන්න ගියොත් ඒක තව වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා දැම්ම ඒ දිහා බලන්න එපා. ඒ දිහා දැම්ම බලන්න නැතුව තවදුරටත් ඒක මතු වුණත් ඒක දැනට මගහැරලා කියන්නේ මුකුත් අයින් කරන්න මුකුත් ව්‍යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම තාම ආනාපාන සතිය ඔස්සේම යන්න. يعني තාම හුස්ම රැල්ල ප්‍රකටයිනේ තාම තේරෙනවනේ. ඒ හුස්ම රැල්ල ඔස්සේම යන්න. අවධානය ආරක පසුබිම් කරගෙන එන දේවල් බලන්න යන්න එපා දැනට. දැනට මේ ආස්වාස ප්‍රසවාසය ඔස්සේම යන්න. දැන් ආරක තියෙනවා ඕන්නම් ලාවට තියෙනවා. තමන් ආස්වාස ප්‍රසවාසයත් ඔස්සේම යනවා. ඕන්නම් ආස්වාසයේ කොහොමද මුලින්ම පටන් ගන්න ඉතාලම සියුම්ම ඒක වෙනස් වෙන්නේ කොහොමද ඒක නැති මේ ඒ කියන්නේ ඒක මේ මැද කොහොමද ඊළඟට අගත් කොහොමද ඊළඟට ආයි ප්‍රසවාසය පටන් ගන්න කොහොමද මැද කොහොමද අග කොහොමද ඔය විදිහට අර ආස්වාස ප්‍රසවාසයේ හොඳට নিমগ্ন වෙලා හොඳට ඇතුළට බැහැගෙන කරන්න එතකොට අර පසුවෙම තව වර්ධනය වෙන්න පුළුවන්. අපි ඒක දැන් මහත්යව කරලා ඉවරලා මට ආයි කියන්න. එතකොට බලමු අපි මේකේ යම් වර්ධනයක් තියනවාද කියලා. මොකද ඒ කියන්නේ ඔය පැත්තෙන් ඉස්සරහට යන්න නම් මේක තව ටිකක් වර්ධනය වෙන්න ඕනේ. තව ටිකක් ප්‍රවාහස්වර වෙලා එළිය වැටලා එන්න ඕනේ. දැම්ම ඒ දිහා බැලුවොත් ඒක වලකිනවා. එහෙනම් දැම්ම බලන්න යන්න එපා. සක්මනේදී මොකද්ද මේ කිව්වේ?
මම අර ස්වාමීන් වහන්සේ කලින් සිටවිලි බලන නිසා
ඔව්
සක්මනේදීත් මම සක්මන දැන් සක්මන කරන්න ගත්තාන් පස්සේ දැන් සෑහන කලින් නම් කරනවා.
ඔව්
සිත පිට යන්නේ මොකුත් නැහැ සක්මනේම තියෙනවා.
හොඳයි.
ඊවරල් ඔක්කොම පැහැදිලි.
හොඳයි.
ඒ මම ඒක නිසා හිතවිලි වලට ගියා බලන්න හිතවිලි බලන්න කියලා ගියා පරියන්කේ වගේ.
හරි.
එතකොට දැන් පරියන්කේදී මම අර කළු පැහැති මේක බේස් එක කරගෙන තමයි සිතිවිලි බැලුවේ. එහෙම වෙනවා පෙවුනේ.
හ්ම්.
දැන් පරිගංකේ එහෙම දෙයක් නැති නිසා මට තේරෙන්නේ නැහැ මේ කොහොමද සිතිවිලි බලන්නේ කියලා.
හොඳයි. දැන් එතකොට සිතිවි අපිටම සිතිවිලි බලන්න ගියාම මේ ඒවට අහු වෙන ගතියක් නැද්ද?
නෑ ස්වාමී.
අහු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒව නිකන් ඔහෙ යන දිහා Tamanta පැත්තකින් ඉඳන් බලන් ඉන්න ශක්තිය තියෙනවා.
ෆිල්ම් එකක් බලනවා වගේ
සම්පූර්ණ
විස්තරයෙන් පේනවා. ඔව්.
හොඳයි. දැන් මහත්තයා වෙන අනිත් කටයුතු කරන අතරෙත් ඔය වගේ නිකන් පොඩක් හිතගෙන අවධානයෙන් ඉන්නවද?
ඔව්.
එහෙම ස්වභාවයක් තියෙනවා.
ඔව්.
හොඳයි. ඒ අවස්ථාවේදීත් හිතට එන සිතුවිලි නිකන් කමංග මුලා කරන්න හදන හැටි ආර මෙහෙ එහෙම තේරෙනවා.
හැමදේම අහු වෙනවා ස්වාමී.
අහු වෙනවා. ඔව්. හොඳයි. එහෙමනම් සක්මනේදී සක්මනේ නිකන් හිත දිහා බලද්දී එහෙම ලොකු බේස් එකක් නැතත් අපි තන්න මේ තාම ඉක්මන් වැඩි කියලා මට නියන් හිතෙනවා ඒත් හිත දිහා දැන් සක්මනේ මුලින් කියන්නේ තේරෙන දෙයක් එක්කද
සක්මනේ මුලින්ම සවනස මම අර ස්ටෙප් තියෙන එක මුලින්ම ඉස්සර මම මෙයා තිත්ත ගල්ලේ ආමුතුලංගේ එහෙ නැවතිලා කිය මාස අහම
ඔව්
එහෙ නැවතිලා ඉදී තමයි මේ පුරුදුනේ
ඔව්
මුලින්ම තියද්දී සවනසේ මේ තේරුණා මේ ටික මේ ඒ කියන්නේ පොළවේ තියෙන සීතල උණුසුම මේ රළු ගතිය ඔක්කොම තේරුණා.
හොඳයි.
ඊට පස්සේ තමයි මේ මම මෙහෙ එන්න මාසෙකට කලින් මේ වෙබ්සයිට් එක බලපුවාම මේකේ තිබුණා මේ පීවරේ කොටස් බලන්න හැටි.
අහහ.
ඊට පස්සේ ඒක බලලා තමයි මම පුරුදුනේ මේ කොටස් ටික මේවා කරන්න. එතකොට තමයි මට දැන් කකුල ගන්න එකයි ආයේ තියද්දි වදින තුනයි ඒ තමයි කොටස් පහක් කියලා.
හ්ම්.
අකුල ගන්න එක එහෙම තමයි ඊට පස්සේ ඒක බලන්න පටන් ගත්තේ.
හොඳයි. මේ කොටස් වලට වඩා දැන් පුළුවන් නම් නිකන් අර දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම්
දැනන දේ ඒක සෝනස් වල කලින් ඉඳන්ම දැනුණා.
ඒක
නවත්තා තමයි මේක පටන් ගත්තේ ආයේ.
හ්ම්. දැන් එහෙමම අවශ්‍ය නැහැ. මේ දැනෙන දේත් එක්ක හොඳට දැන් තද ගතියක් දැනෙනකොට ඒ තද ගතිය එක්ක ඉන්නවා. දැන් පොඩ්ඩක් නිකන් තද ගතිය කොහොමද පටන් ගන්න? ඒ කියන්නේ කොහෙද දැනෙන්නේ? ඒ තද ගතිය දැන් කොහොමද වෙනස් වෙන්නේ? තදගතිය කොහමද අවසන් වෙලා යන්නේ? ඔන්න දැන් තව තැනක තදගතියක් දැනෙනවා. එතන කොහොමද දැනෙන්න පටන් ගන්නෙ? එතන කොහොමද වෙනස් වෙන්නේ? එතන කොහොමද දැනීම අවසන් වෙන්නේ? ඔන්න ආයෙත් තව තැනක දැනීමක් පටන් ගන්නවා. එතන කොහොමද දැනෙන්නේ? එතන කොහොමද වෙනස් වෙන්නේ? එතන කොහොමද අවසන් වෙන්නේ? අන්න ඒක කියලා දැන් තදගතිය විතරක් සැලකුවත් අන්න ඒකේ බලන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? දැන් ආයෙ අර දැන් අපි කොටස් වශයෙන් බලනවා කියලා යද්දී නිකන් මහත්තයා මොන විදිහට කොටස් පහ ගත්තේ?
කකුල ඉස්සෙන එකයි.
ඔව්.
ඊට පස්සේ මූ කරන එකයි. ඊට පස්සේ ආයේ යද්දී කැළි දුනකට වදිනවා
ඒක. කැඩුවා. එතකොට එහෙම ඒ කොටස් වලදී මොනවාද බැලුවේ? අවධානය යොමු වුණේ මොන වටද?
බීම වදිද්දී දැනෙන සංවේදනා තමයි බැලුවේ. ලොකු ඒ කියන්නේ ලොකුවට බලන ටයිම් මැදි ඒ කියන්නේ ස්ලෝ යද්දී තමයි ඒක තේරෙන්නේ.
තේරෙන්නේ.
සාමාන්‍යයෙන් හයියෙන් යද්දී තේරෙන්නේ නැහැ අර කොටස් ටික විතරයි.
හොඳයි. එතකොට ඉස්සරහට ගෙනියනකොටත් ඒ දැනෙන දේවල් කියන්නේ ගෙනී යද්දී දැනෙන දේවල් බැලුවා.
ඔව්.
ආ ඒක නම් වරදක් නැහැ. ඒ කියන්නේ මේ කොටස් පහකට කැඩුවට කරලා තියෙන්නේ අරවා තේරුම් ගන්න එක. අරවා ගැන දැනුවත් වීම. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගැටලුවක් නැහැ.
ඊට පස්සේ එතකොට සිතුවිලි බලන එක කරන්න එපා.
සිතුවිලි බලන එකට එන්න පුළුවන්. එතකොට ඉතින් මෙතන අවධානය කියන්නේ සිතුවිලි බලන්න එනවනම් හිත හොඳට මේක හරහා ඉස්සලා එකඟ කරලා ඉන්න. මේ හරහා ටිකක් යෙදিলা හිත හොඳට නිශ්ශබ්ද කරලා ඉන්න ඉස්සලා. තේරෙනව නේද?
කියන්නේ
හිත හුඟක් දොඩමළු වෙලා ඉන්නකොට බලන්න බැහැනේ. දොඩමළු වෙච්ච මනසකින් නැවත හිතේ දොඩමළු භාවයක් බලන්න බෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කළා සංසිඳවලා මෙන්න මේ කයෙන් ඒක කරගන්නවා. කයේ තියෙන සංවේදනාවන් නිරීක්ෂණය කිරීම හරහා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගන්නවා. කරගෙන ඉවරලා ඒ නිශ්ශබ්ද භාවය මත ඉඳගෙන ඔන්න මේක බලන්න පුළුවන්. දැන් තියෙන නිශ්ශබ්ද මනසක්.
දැන් පැයක් විතර සක්මන් කරා ස්වාමීන් වහන්සේ පිට යන්නේ නැහැ.
හොඳයි. ඒකේ වර්ධන් නැහැ. ඒක හොඳයි. දැන් එතකොට දැන් අපිටම හිත පිට යන්නේ නැහැ කියන්නේ හිත දැන් අර අරමුණේ ඉන්නේ. දැන් ඕක තව තව වෙලා තමයි දැන් මහත්යට හරි තැනක් ඔතන හම්බ වෙන්නේ. තාම ඒ තැනට යන්න තරම් ශක්තිය මදි. ඒ හින්දා සිතුවිලි වල බලන්න පුළුවන් හොඳටම තැනක් තියෙනවා. නමුත් ඒකට තාම ඉක්මන් වැඩි. දැන් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ එහෙම පෙන්නන්නේ කියන්නේ මේක පොඩ්ඩක් තියෙන නිකන් ක්‍රමානුකූලව යන ගතිය. එහෙනම් මේ පොඩ්ඩක් අරකේ තව යෙදෙන්න. දැන්ම කියන්නේ දැන් පාරේ ඇවිල්ලා තිනවා ලස්සන්ට. හිතුවිලි බලන්න යනවා වෙනුවට ඕන්නම් අර ටික දැන් හොඳට දැනුවත් වෙද්දි හිත ඒකෙම තියෙනවනේ.
ඔව්.
ඒකෙම තව යන්න. ඒකෙම තව යන්න. ඒකෙම තව යෑම හරහා තමයි අවශ්‍ය තැන හැදෙන්නේ. තාම අවශ්‍ය තැන හැදිලා නැහැ. මොකද අවශ්‍ය තැන හොඳට හැදෙන්නේ නැතුව බේසයක් හම්බෙන්නේ නැහැ. නෑ නෑ. මේ එහෙනම් පොඩ්ඩක් කලබල නොවි යන්න. කියන්නේ ගිහිල්ලා තියෙන හොඳටම හොඳයි. හැබැයි අතෙන්ට යන්න ඉක්මන් වෙන්න එපා. හිත බලන්න ඉක්මන් වෙන්න එපා. ටික ටික මේකේ යනකොට 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 ඉබේම ඒ තන හැදෙනවා. ඉතින් තව පොඩ්ඩක් කිවින් යන්න. හොඳයි. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුද්දක පමණ සිට ආනාපාන සති භාවනාව කිරීමට පුරුදු වෙමි. පැය භාගයක් වඩාකට වඩා වැඩි වේලාවක් නොකළෙමි. පසුව භාවනාවට සූදානම් වූ පසු බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව විනාඩි 10ක් පමණ සිදු කර ආනාපාන සති භාවනාව පටන් ගනිමි. දැන් ටික වේලාවක් සිටින විට හුස්ම රැල්ල ඉතා සියුම්ව දැනි සමාධියද විනාඩි 5ක් පමණ කාලයක් තුලදී සිදුවේ. මෙහිදී සමාධියත් හුස්ම රැල්ලත් බලා සිටීම ටිකක් අපහසුය. අමතර සිතුවිලි ගලායෙම අරමුණක් කියා අයින් කළද නැවතත් වෙන අරමුණක් පැමිණීම භාවනාවට බාධාවකි. ශරීරය තුල දැනෙන සියුම් වේදනාද සිත යොදවා බැහැර කර ගැනීම සිදු කරයි. අරමුණු ගලා එම අඩු කර ගැනීමට ඔබ වහන්සේගේ දෙපා නැමද පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
දැන් මනක් එහෙම එන්නේ නැහැ. මේ ඒක ටිකක් ඉතින් තව යන්නයි තියෙන්නේ මූල කර්මස්ථානයේ. ඒ කියන්නේ වෙන ක්‍රමයක් නැහැ. මූල කර්මස්ථානයේ තුල හොඳට හිත එකඟ වුණාට පස්සේ තමයි අරමුණු එන ගතිය ටික අඩු වෙන්නේ. ඒ නිසා එකම පිහිට තියෙන්නේ මූල කර්මස්ථානයේ. වෙන මේ ෂෝට්කට් නැහැ. ඒ නිසා පොඩ්ඩක් දැන් මොකේ මූල කර්මස්ථානයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ආනාපානසතියද? ආනාපානසතිය.
ඔව්. ඊට කලින් මේ බුද්ධානුසතිය මෛත්‍රී භාවනාය කරනවා කියලා
කියනවා. ඔව්. එහෙනම් එකමක් නැහැ. ඒවැ පොඩ්ඩක් ඒවැ වැඩි වෙලාවක් ඉන්න නැතුව ආනාපානසතියට ඇවිත්ලා ඒ ආනාපාන සතියේ වැඩි වෙලාවක් ඉන්න. මොකද ආනාපාන සතිය කියන එකේදී මනස පුළුවන් තරම් නිශ්ශබ්ද කරනවා. මනස විතර්ක සංසිඳවනවා. අර වැය තියෙන්නේ පොඩ්ඩක් විතර්ක කිරීමක්. ඒ නිසා මේක හොඳට පැතිරෙනකොට, මේක හොඳට වැඩෙනකොට අර වැය යොදන කාලය අඩු කරාට වරදක් නැහැ. මේ හින්දා ආනාපාන සතියේ වැඩි වෙලාවක් ඉන්න. ආනාපානයේ හොඳට ඉන්න විතර්ක සෑහෙන්න සංසිඳෙනවා. ආසාසේ බලන්න මුල කොහොමද පටන් ගන්නෙ වෙනස් වෙන්නේ මේ මැද කොහොමද එන්නේ අග කොහොමද එන්නේ ආයි ඒ දෙක අතර නිකන් තේරෙනවද යමක් ඊළඟට ප්‍රස්වාසයේ මුල කොහොමද එන්නේ මැද කොහොමද එන්නේ අග කොහොමද එන්නේ කියලා අර පුළුවන් තරම් මේකේ වැඩි කාලයක් හිත නිමග්න කරන්න දැන් අපේ හිත පිට ගියා නම් එහෙම අනිවාර්යෙන් මේකේ මේ කොටසක් අපිට මගහැරෙනවා ඒක තමයි නිකන් හිතට මේ තේරුම් කරලා දෙන්නේ එතකොට තමන්ට පුළුවන් අනිවාර්යෙන්ම මේ අර හිතට කියන්න දැන් මේ පිට ගිහිල්ලා වැඩක් හරියන්නේ නැහැ මෙතන ලොකු වැඩක් තියෙනවා කරන්න කියලා අර පොඩ්ඩක් හිතට හේතු ගන්නන්න පුළුවන් ඒ හරහා හොඳට මේ කාර්යයට හිත බහිනවා ඒ හරහා විතරයි සිතුවිලි අඩු කරන්න පුළුවන් හොඳයි
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුවෙන් සක්වන තුල නිදහසේ කීප වාරයක් ගමන් කිරීමෙන් අනතුරුව දෙවන වර වම දකුණ වශයෙන් ගමන් කළෙමි. එහිදී සක්මනේ සියලු තතු අත්විඳෙමි. ඉන්පසු ඔසවනවා, තබනවා යනුවෙන් ගමන් කළ විට සක්මන ඇද වැටෙන අවස්ථාව වන විට මම පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව. මෙහිදී ආසනයේ පට්ටල වූ විට ආනාපානේ බැලීමට අවශ්‍ය නැත. සිත ක්‍රමෙන් ඒකාග්‍ර භාවයට පත්වේ. මෙහිදී දැනෙන සිතුවිලි දෙස බලමින් වේදනා නිරීක්ෂණය කරමින් සිටින විට සිත බොහෝ විට නිදැල්ලේ හැසිරෙන ආකාරය අත්දකි. සමහර අවස්ථාවල ගසකින් ගෙඩියක් වැටෙන අයුරින් මෙන් ශරීරයේ ඉදිරියට කඩා වැටේ. සමහර අවස්ථාවල කනපිට පෙරලෙන්නාක් මෙන් දැනේ. ඒ අයුරින් කීප වාරයක් සිදුවේ. එහෙත් දැන් පර්යංක භාවනාවේදී එක් භාවනා වාරයකදී 3-4 වාරයක්ම ගස්සලා ගන්නාක් මෙන් දැනේ. එහෙත් ඉරියව් මාරු කිරීමට අවශ්‍යතාවයක් නැත. පර්යංකේ වැඩි වේලාවක් සිටීමට පුළුවන්. ගොඩක් වේලාවට නිදහසේ බලා සිටිමි. ගරු ස්වාමින් වහන්සේ, මේ තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා උපදේශක් පතමි. උපන් කුසල් වර්ධනය කිරීමටත් නූපන් කුසලයන් වර්ධනය කිරීමටත් මට අවශ්‍යය. එයට උපදේශක් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
දැන් අපි ඉස්සෙල්ලා මේ ප්‍රධාන කුසලය ගැන කතා කරමුකෝ නේද? මේ එතකොට මේක ඉතින් අති කුසලයක්. ඒක අර සාමාන්‍ය කුසල වලට වඩා ප්‍රබලයි. දැන් මේ කරන භවනා කටයුත්ත සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ අති කුසලයක් කියලා. මොකද සාමාන්‍යයෙන් ඉතින් මලප්පක් මේ පහනක් පූජා කරන ඒ වගේ දේවල් සාමාන්‍ය කුසල්. ඊට වඩා එහා ගිය මට්ටමක් තමයි මේ අධි කුසලයක් කියලා කියන්නේ. ඉතින් දැන් කෙසේ නමුත් මේකෙදි අර වගේ මේ සිද්ධ වෙනවා නම් නිකන් දන්නේම දැන් අපි අරමුණක් කියන්නේ දැන් සිතුවිලි මට්ටමක්ද එන්නේ මේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සිතුවිලිද එන්නේ කියලා. සිතුවිලි යද්දි බලාගෙන ඉන්නකොටද ඩක් ගාලා වැටෙන්නේ. බෙතරුවන් සල්ල
දැන් සිතුවිලි බලා ඉන්නකොට මේ දැන් අර සිතුවිලි නැති අවස්ථාවේ නිදෙල්ලේ ඉන්න අවස්ථාවෙන් සිත දිහා බලාගෙන ඒ අවස්ථාවට එකපාරට නිකන් කණු පිට හරවනවා වගේ මේ අස්තිත් එක ඇඹරිලා රිදුමකුත් එක්කලා අහුම කඩලා වැටෙනවා. මේ
දැන් එතකොට දැන් සිතුවිලි මුකුත් ඇත්තෙත් නැ වෙන අරමුණක් ඇත්තෙත් නැ කොහේ නිකන් බලන්
ඉන්නේ.
එහෙම කිව්වත් හරිද?
ඔව්.
ඔය දැන් එහෙම එතකොට මේ ඉස්සරහද බලන් ඉන්නේ.
එතකොට මම හොරෙන් ආනාපාන දිහා ආනාපාන සතිය දිහත් බලනවා හුස්මරෙල්ල වැටෙන දිහාව.
නෑ ඒක බලන්න යන්න එපා. ඒක මොකක්වත් බලන්න යන්න එපා. බලන්න නිකන් අරමුණකින් තොරව නිකන් ඉස්සරහා බලන් ඉන්න.
එහේ.
ඔව්. අරමුණකින් තොරව ඉස්සරහා බලන් ඉන්න. ඕක එහෙම ඉන්නවට ඩක් ගාල වටනට ඒ ප්‍රශ්නයක් නෑ. ඔක ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොම යන්න දෙන්න. ඕක කාලයක් කොහොම වෙලා මගේ හැරලා යාවි. ඊළාට ඒක යද්දි නිකන් තමන්ව මෙහෙවීමක් කරනවා නම් නිකන් ඔහේ බලනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා. ඒක වෙන්න දෙන්න.
එහෙමයි.
ඒක මේ කියන්නේ කරදරයක් කරගන්න එපා. මේ අනිත් අය මන් දිහා බලාවිය, මේගොල්ලෝ මේ මොකක්ද මොකක් හරි හිතාවිය මං ගැන කියලා ඒව මොකක්වත් හිතන්න එපා. නිකන් අත්හැරලා දාලා ඔය ඕන දෙයක් වෙන්න කියලා. එහෙනම් කය අතරලා මේකත් එක්ක යන්න. ඒක කිසිම මේ ඔක බය වෙන්න දෙයක් නෙමෙයි. ඕකත් එක්ක යන්න දෙන්න අනිත් අය ගැන හිතන්න එපා වෙලාව. මේ යන විදිහ හොඳයි.
හොඳයි.
සක්මනත් කරනවද? සක්මනේදී මොකද වෙන්නේ?
සක්මන සනාස කරනකොට දැන් ඔසවමි ගෙන යමි තබමි කියන එක ගොඩක් මේ ප්‍රතිඵලදායක වැඩි. ඒ කියන්නේ ඒක දැන් ප්‍රායෝගිකට ගියපුවාම ඒකේ ප්‍රයෝජනභාවය ගොඩක් වැඩි. අර ගොඩක් කලාවක් මේ පරයන්කේ ඉඳ පුළුවන් ගතිය තියෙනවා. දැන් ඉස්සර මගේ කකුලේ වේදනාවක් ආවා. ඉතින් ඒ දැන් ඒ වේදනාව නැතුව ගියා. එසේම සක්මන කරනකොට
හොඳයි. එතකොට ඒ කියන්නේ වේදනාව නැතුව ගියා. දැන් ඔසවනවා ගෙනිනවා තබනවා කියලා තමන් හිතින් කියනවද?
කියන්නේ
නැහැ. කියන්නේ නැහැ. නිකන් ඒ දිහා බලන් ඉන්න.
බලන් ඉන්න.
එතකොට ඒ ඔසවද්දි දැනෙන දේවල් වලට හිත යනවා.
එහෙමද?
එතකොට ගෙනියද්දි දැනෙන දේවල් වලට හිත යනවා. ඒවත් එක්කම ඉන්නවා. මේ නිකන් බලෙන්ද කරවන්නේ?
නේ නේ.
බලෙන් කරවන්නේ.
කිසිම බලෙන් කිරිලක් නැහැ. සහැල්ලුවෙන් යනවා එනවා. පාවෙනවා වගේ තමයි මට
හිතෙන්නේ. එහෙමනම් හොඳයි. ඒ කියන්නේ මේක බලෙන් කරවන්න එපා මේ අවස්ථාවවලදී. විත පුළුවන්තරම් සැහැල්ලුවෙන් යන්න. සක්මනේදිත් මේ නිකන් සක්මන ඔහේ කෙරෙන්න ඉඩ අරින්න බල කරලා කිසි දෙයක් කරන්න එපා. අනිත් කටයුතු කරද්දි පුළුවන්තරම් හිත විවේකීව තියන්න. හිතට කියන්නේ අපි දුමු වෙනක් වැඩපලක් මොනා හරි කරද්දි පොතක් පතක් කියවද්දි හරි මොනා හරි හිත යොදලා යමක් කරද්දි ඉතින් ඒ විදිහට කරන්න වෙනවා. නමුත් අනිත් කටයුතු වලදී නිකන් Tamanට උවමනාවෙන් හිතන්න යන්න එපා කිසි දෙයක්. නැත්නම් පුළුවන්තරම් හිත නිශ්ශබ්දව නිහඬව අරමුණකින් තොරව පවත් ගන්න පුළුවන් ගතියක් දැන් ඇවිල්ලා තියෙනවාද?
එහෙ.
ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ தත්ත්වේ වර්ධනය කරමු. ඒ தත්ත්වේ වර්ධනය කරන්න පරයන්කේට ගිහිල්ලත් අර මුලින් ඕන්නම් ආනාපානසත් චුට්ටක් කරලා එකඟ වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ මට්ටම අතෙන්ට ආවට පස්සේ ඉස්සරහා නිකන් බලන් ඉන්න. ඊට පස්සේ යා යන தත්ත්වක යන්න ඉඩ දෙන්න. හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම ඇක්ලීමයි. පරයන්කේ හිඳගෙන සිටින විට උදරයේ තද ගතියක් ඇතැම් අවස්ථාවලදී දැනේ. වරහන් ඇතුළේ තියෙන පිම්බීම හැකිලිම නොදැනී ගොස් ඇත. මෙසේ අරමුණක් නොමැතිව සිටින විට සිතට නොනරවත්තා සිටිවිලි පැමිණේ. සිටිවිලි පැමිණියත් ඒවායින් සිතට හානියක් නොමැති බව වැටහේ. වරහන් ඇතුලේ තියෙන වෙනදට සාපේක්ෂව. එවිට සිතේ කයේ සැහැල්ලු බව වැටහේ. නිතරම සිත පිටත ගිහින් ඇති බවක් හෝ සිත විසිරී ඇති බවක් වැටහේ. ඇතැම් අවස්ථාවලදී සිතේ කිසිම සිතිවිල්ලක් හෝ රූපයක් නොමැතිව හිස්ව ඇති බව පෙනේ. කයේ ඉරියව්ව දැනෙන අතර හිස නිතරම පහතට නැමේ. සිත නිතරම මෙය නිවැරදිද යන්න සැක පහළ වේ. මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඒ කියන්නේ මේ ඔතන මේ අරමුණකින් තොරව ඉන්නකොට හිත දැන් අර කෙනෙකුට කිව්වා වගේ ඔහේ එක පාටම කඩන් වැටීම මත නේද ප්‍රමාණිකුලෝ නැවිගෙන යාමත්ද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව්.
සමහරවස.
ඔව්. ඒ කියන්නේ දැන් අරමුණකින් තොරව දැන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවනේ. එහෙම ඉන්නකොටද දන්නේම නැතුව මේක නැවෙන්නේ ඔළුව නැවෙන්නේ.
එහෙමයි සමෙන් වහන්සේ.
ඒ කියන්නේ කොච්චර විතර වෙලාවක් ගියාට පස්සේද?
පරයන්කේ ඉඳගෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ.
මම
ටිකමන්ට මේ එකලංග මම අර හිසයි උඩුකය
මේ
තියාගෙන ඉන්න අපහසු ගතියක් දැනෙනවා.
එතකොට يعني ඊට කලින් يعني ඒ අපහසු දැනෙන්නේ කලින් කොහොමද යන මේ යන පියවර ටික මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
පරය කියන්නේ පරයන්කේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ ඉරියව්ව දිහා බැලුවට ඉරියව්ව පේන්නේ නැහැ. කෙලින්ම මේ උදරය එතන තමයි හිත යන්නේ. ඒකේ අර සමහර වෙලාවට මේ පිම්බීම හැකිලිම නාඩි වැටෙනවා වගේ දැනෙනවා. ඒක බලාලිද්දිම يعني අර බින්ද වගේ මෙනෙහි කිරීමක්වත් මොකුත් නැතුව නිකන් ඒක පටන් අරගෙන ඉවර වෙලා යනවා. පොඩි වෙලාවක. ඊට පස්සේ මේ පටන් ගන්න දැන ඉඳලම නිකන් හිත විසිරීලා වගේ තමයි දැනෙන්නේ. සිතුවි එනවා තමයි දැනෙන්නේ.
ඔව්. ඒ සිතුවිලි මේ يعني මහා ගොඩක් එක ළඟ දෙන්නේ
සමහර වෙලාවල්දී මේ හැම පැත්තෙම වගේ සිතුවිලි අර හිතට එනවා නොනවත්වාම එනවා සමහර වෙලාවලදී අර හිමින් يعني හිමින් එනවා ඒ වෙලාවෙදී අර සිතුවිලි දිහා මේ කලින් ලෑස්ති වෙන්න පුළුවන් ඒවට අර ලෑස්ති වෙලා ඒව දිහා බලන් ඉන්න පුළුවන් එතකොට සැහැල්ලුවක් දැනෙනවා ඒවයි අර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම දැනෙනවා නමුත් අර ගොඩක් එකවර එනකොට ඔළුවට මේ අර හරි බරක් වගේ
එතෙන්දී ඒ හුඟක් එකවර මේක එක වැලට එනකොට අතලලා ඒව ගැන බලන්න යන්න එපා මේ කියන්නේ ඒව ගැන මේ දැන් Tamanට පුළුවන් ඒව නිකන් ඔහේ ආවට මේ අතන ඔහේ තියන් ඉන්න පුළුවන් හිත අවධානය අරමුණකින් තොරව තියන් ඉන්න පුළුවන් ගතිය තියෙනවනේ මේ දැන් සිතුවිලි ටිකක් පසුබිමේ එනවා කෙලවරක් නැතුව එනවා හැබැයි තමන් මෙතෙන්ට ලයින් නිකන් අනුන්ගේ දෙයක් වගේ අතල්ලා දාන්න හැබැයි ඒ ආපු ටිකක් ඒව නතර කරන්න යන්නත් එපා ඒ නිකන් එන නිකන් සමූහය ඒ එන රොත්ත ඔහේ ඇවිල්ලා යන්න දෙන්න ඊට පස්සේ අර මේ විවේකී ස්වභාවයක් ආවට පස්සේ එකක් කර එකක් වගේ නිකන් කැඩි එන ඒවා ටික බැලුවට වදන්නේ ඒ කැඩි එන ඒවා බල පොඩ්ඩක් බලන්න මේ දැනට නිකන් ඒවත් නිකන් ආවට යනවනේ දැන් ඔන්න එකක් එනවා. හැබැයි යන්න අතර වෙන්නේ නැහැ ඔන්න ගියා. ඔන්න ආයි මෙතෙන්ට එන්නේ. මුකුත් නැති දැනට එන්නේ. ආයි ඔන්න තව එකක් එනවා. එයත් නතර වෙන්නේ නැහැ ආයියත් ගියා. දැන් මේ විදිහට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ එකක්වත් නතර වෙන ඒවා නෙමෙයි. දැන් මෙතන නිකන් හිස් බවක් තියෙනවා. මේ හිස් බවට ඔන්න සිතුවිල්ලක් මුකුත් නොතිබිච්ච තැනකට ඔන්න සිතුවිල්ලක් ආවා. ඒක ඉතින් අපි අත දාලා යත් එක්ක කතන්දරයක් ගොතාගෙන දිගට දිගට ගියේ නැත්තම් ඒ ආපේ කෙනා මේ යාම යනවා. තේරුණාද? මේ එකක්වත් එහෙම නතර වෙන දේවල් නෙමෙයි. අපි තමයි නතර කරගන්නේ. අපේ මුලාව නිසා තමයි නතර වෙන්නේ. නමුත් ඒගොල්ලෝ ආවනම් ඒගොල්ලෝම යනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ඕනම දෙයක්. වේදනාවක් වේවා, සිතුවිල්ලක් වේවා, මේ කොයි දේ ආවනම්, කියන්නේ ඒගොල්ලෝ යම් යම් හේතුන් නිසා එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ අපේ අවධානයට හරියන්නේ නැත්නම් අපේ ශක්තියට ශක්තිය නොලැබීම නිසා ඒගොල්ලොම අතුරුදහන්ලා යනවා. අතුරුදහන් කියන්නේ ඡය වෙලා යනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ කොයි දේත් ඔය උපාද වය ස්වභාවය තියෙන්නේ. ඇතිවීම නැතිවීම ස්වභාවය තියෙන්නේ. දැන් ඔහොම බලබලා ඉඳද්දි අපිටම ඔන්න එක්කෙනෙක් ආවා. එයා ගියා. ගියාට පස්සේ අනිත් එක්කෙනා එන්න අතර ලොකු කාලපරතරයක් තිබුණා. එහෙම කාලපරතරයක් ඉන්න අතරේද මේ ඔළුව නැවෙන්නේ. කියන්න බෑද?
කියන්න අමාරුයි සම්.
කොයි වෙලාවේද කියලා නිකන් දල වශයෙන් මතක නැද්ද?
එහෙම නිතරම අර වෙන නිසා හිතා ගන්න. ඒ
කියන්නේ නිතරම මුළු කයම ඉස්සරහට නැවෙනවද?
බෙල්ල සහ අර කොන්දෙන් පිටිපස්සටයි.
ඔව්.
ඔළුව ඉස්සරහටයි නැවෙනවා.
නැවෙනවා. ඒ කියන්නේ එහෙම නැමුණාම මේ වේදනාවක් එනවද නැත්නම් මේ යන කටේ උත්තර බාධාවක් වගේ දැනෙනවද මොන වගේද දැනෙන්නේ
කියලා කරදරයක්ද දැනෙන්නේ නැහැ කරදරයක් නැහැ ස්වාමීන් වහන්සේ සැහැල්ලුවක් තියෙන මෙතන ඒක අර එහෙම වැක්කිරිච්ච ගතිය නිසා මට නිතරම කෙලින් කරන්න ඕනේ මේක වදයක් කර හිතට
ඕනේ නම් පොඩ්ඩක් අනිත් පැත්තට බර වෙලා ඉඳ ගන්න පුළුවන් පොඩ්ඩක් ඉතින් හැබැයි මේ ඒ ලොකු සාහන හැම බැනුම් අහන්න වෙයි ඕනනම් බිත්තියට පොඩ්ඩක් හේත් වෙලා බලන්න පුළුවන්. බිත්තියට පොඩ්ඩක් හේත් වෙලා මේ බලන්න මේ හේත් දැක් කරනවාද කියලා. හැබැයි එතකොට ඒ කියන්නේ අපේ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය තියෙන වෙන පැත්තක. දැන් මෙහෙම තියුණොත් නේ ඕක මෙහෙම නැවෙන්නේ. ඒ වෙනකොට පොඩ්ඩක් මෙහෙට නැවිලා බිත්තියට හේත් වෙලා ඉන්නවා. හේත් වෙලා ඉඳද්දිත් බලන්න මේ විදිහට ඔය මේ එකේම යන්න පුළුවන්ද කියලා. යන්න පුළුවන්ද කියලා බලලා ඔය ඒ කියන්නේ එතෙන්දි නැවෙන්නේ නැත්තම් පොඩ්ඩක් එහෙම ක්‍රමයකට යන්න වෙනවා. ඒ කියන්නේ අපිට මේ මෙතන නිදහසේ පවත්වා ගැනීම ඒ කියන්නේ ඔය හිස්තැනක මුකුත් අරමුණකින් තොරව පවත්වා ගැනීම දැන් පුරුදු කරන්න ඕනේ. දැන් ඒක පුරුදු වෙලා තියෙනවද දැන් ඒක ටිකක්? තාම නැද්ද?
පුරුදු වෙමින්
යනවා. එහෙනම් ඒක තව පුරුදු වෙන්න ඕනේ. ඒකට යද්දී වීරය මාර විදිහට අඩු වෙන්න ඕනේ. වීරය කියන එක තේරෙන්න ඕනේ. දැන් අපි ගාක් හිත මේ තද කළා ඕක කරන්න බෑ. ඉතාලම පුදුමාකාර විදිහට නිකන් අතහැරලා දාලා නිකන් අර රිලැක්ස් කියලා කියන්නේ ඒ විදිහටම යන්න ඕනේ. මේක නිකන් අතහැරලා බොහොම සාමකාමීව අතිම ඉතාලම සරල මට්ටමකින් තමයි එතනට එන්නේ. ඒක නැවත 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 වෙන්න ඉඩ හරින්න ඒ සරල මට්ටමම පවත්තන්න. ඉරියව්වේ සෝය ගන්නම ඕන. ඉරියව්ව තද කළා නිකන් අර මුලින් කටන් ගන්න කාලේ වගේ හොඳට අංශක 90ට කය තියාගෙන ඕක කරන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් අර වගේ උපක්‍රමයක් යොදාගන්න මේ කොටයක් තියලා විත්තියට හේත් වෙලා බලන්න.
එතකොට සම්මන්ස ඉරියව්ව දැනෙන ඉරියව්ව දිහා බලන්න යන්න එපා. ඒ කියන්නේ දැනෙන ඉරියව්ව දිහා හිතපාව.
දැනෙන ඉරියව්ව දිහා.
ඔව්.
ඒක අවශ්‍ය නැහැ. දැන් එතෙන්දී ඉරියව්ව කියන එක මේ ඕලාරිකයිනේ. ඕලාරික කියන්නේ එතෙන්දී රළුයි. එතකොට ආයි සමස්තයක් වශයෙන් ආයි අපි අරමුණක් අස්සට හිත දැම්මා. ඒක තේරෙන්නේ නැහැ. දැන් අපි යන්නේ අරමුණකින් තොරව හිත පවත්වන්න. එහෙම හිත පවත්ද්දී අපි ඔන්න ආයෙගෙනල්ලා අරමුණකින් තොරව හිත පවත්වනවා වෙනුවට අපි ඊට වඩා ලොකු අරමුණක් අසරට හිත දානවා. එතකොට අරක වර්ධනය වෙන්නේ නැහැ. නින්දා එතෙන්ට දාලා වැඩක් නැහැ. එහෙනම් මේකෙම තමයි යන්න තියෙන්නේ. මේ අරමුණකින් තොරව පැවැත්වීම පුරුදු වෙන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ අවුරුදු 4ක පමණ පටන් මම පිම්බීම ඇකිලීම මුල් කර ගනිමින් භාවනා කළෙමි. මගේ ආචාර්යතුමා මෙම භාවනාව ශ්‍රියාඩෝ ස්වාමින් වහන්සේගේ ශුෂ්ක විදර්ශනා භාවනාව බවත් මේ ඉක්මන් ක්‍රමයක් බවත් පැවසුව. මෙම භාවනාවේ කමඨහන් දෙකක් සාර්ථකව සම්පූර්ණ කළද තුන්වෙනි අදියරේ ඉක්මවා යෑමට අවුරුදු දෙකක් උත්සාහ කළත් නොහැකි විය. එම නිසා මම ආනාපාන සතිය වැඩුවෙමි. වරහන් ඇතුලේ මාස දෙකක් පමණ. හුස්ම රැල්ල නැති වී යාමෙන් හිත කයට යොමු කරවා සිටිමි. මෙය මම කෙසේ කළ යුතුද? විස්තර කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ කර අවසන් වූ පසු එය හිත සම්සුන් වීම ඉක්මන් කරවයි.
තාගෙද දන්නේ ප්‍රශ්නේ. මේ බිම්බි මෙහි කෙලීම හරහා කොයි මට්ටමකට වෙනකන් ආවද?
දණිවි මට්ටමට
ආවා. ආ ඒ කියන්නේ මේ බිම්බිය මේ කියන්නේ හොඳට පිම්බෙන බිම්බීමේ මුල කොටස දැක්කා, ඊළඟට මැද කොටස දැක්කා, අග කොටස දැක්කා, ඔන්න හැකිලීමේ මුල කොටස දැක්කා, මැද කොටස දැක්කා, අග කොටස දැක්කා, ඒ විදිහට ඔක්කොම ගියා. ගියා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නොදැනී ගියා.
නොදැනී
ගියා. ඊට පස්සේ දනිමි දනිමි කියලා හිටියා.
ඊට පස්සේ හැපින් බලන්න තියෙනවා.
හරි. එතකොට හැපින් බැලුවද?
හැපින් බැලුවා.
කොච්චර කාලයක් බැලුවද?
ඔය අවුරුදු 4 පුරාවටම කරා
ඊට. හැපින් බැලුවා.
ඔව්.
හොඳයි. එතකොට ඒ කියන්නේ හැපීම් බලබලා ඉඳද්දි මොකද
වුනේ? හැපීම් බලබලා ඉඳද්දි දැන් ස්වාමීන් වහන්සේ අපිට මේ උපදෙස් දුන්නේ ඊට පස්සේ මුළු කයම නුදැන් මට්ටමක් එනවා. ඒ මට්ටමට ආවට පස්සේ දණිමි බලන්න කියලා.
හරි. ඒකත් කරාද?
දණිමි කරාට එතනින් එහාට යන්න බැරි වුණා.
හොඳයි. දැන් දැනටත් ඒ ක්‍රමයට යන්න හැකියාව තියෙනවද නැත්නම් ඒක දැන් සම්පූර්ණයෙන් කඩන් වැටෙනවද?
ඒක දැන් ඉතින් අවුරුදු දෙකකට උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. ඉතින් මට හිතුණා ඒක රැඳිලා ඉන්න එක තේරුමක් නැද්ද කියලා.
හරි. කමන්නේ. දැන් උත්සාහ කළොත් ඒකට යන්න බැරිද?
මට හිතුණා මේක ටිකක් දුර ගියොත් මට ඒකට යන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් මගේ යටි කල්පනාවක්
තියෙන ස්වාමීන් වහන්සේ. මොකද ඒ අවුරුදු ගානක් තිස්සේ ඒ ආපු මාර්ගය සෑහෙන හොඳ මාර්ගයක්. ආයෙත් ඉතින් ඔක ආනාපානට දාන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ දැන් ඔය ඇවිල්ලා තියෙනනේ සෑහෙන දුරක්. එහෙනම් ද එතනින් යන එක තමයි මට නම් හිතෙන්නේ මේ අලුත් පාරකට දානවට වඩා පරණ පාර හොඳයි.
ඔව් ගොඩාක් අපිට අවස්ථාවන් පෙන්නන මොකද මේ තාම බැරි කියන්නේ අමුදුර ඉතින් ගොඩාක් ඒ වගේ මේ උත්සාහවත් කරා.
ඔව්. කියන්නේ බැරි කියන්නේ ඔතන එහෙම මේ කියන්නේ අරව බලබල ඉන්නවා හැපෙන තැන් බලබල ඉන්නවා හැපෙන තැන් බලබල හිටිය ආකාරය මට පොඩ්ඩක් කියන්න.
මේ ඊටපස්ස ඉඳගෙන ආසනේ ඉන්නේවා මේ ඊළඟට මේ ධනිස් ඊළඟට යටිපතුල් ඔය ටික ඊළඟට පිටේ ගෑවෙනව නම් විත්‍යාරි මොකක් හරි පුටුව එතන. එතන තමයි හැපීම්
බැලුවේ. ඒ ඒ බලද්දි Tamanට වැටහුනේ මේ පුටුවේ හැපෙන තැනය ධනිස් හැපෙන තැනය නැත්තම් කකුල් වදින තැනය කියලා ඒ විදිහට දැනුනේ.
අපිට එහෙම තමයි බලන්න උපදෙස් දෙන්නේ.
එහෙමද ලේ. එහෙමනම් ආයෙනිකම් බලන්න පොඩ්ඩක් නැවතත් පොඩ්ඩක් පිම්බීම හැකිදීම කරන්න. ඒ ඔස්සේ යන්න. ඒක හොඳට නැවතත් සියුම් වෙනවනේ අම්ම අවස්ථාව.
හොඳට
හොඳට හොඳට නොදැනී යනවනේ. නොදැනී ගියාට පස්සේ ආයි මේ හැපෙන තැන් වලින් මොකක් හරි ප්‍රකට එක තැනක් තෝරගන්න.
එහෙමයි.
හොඳ. ඒ ප්‍රකට එක තැනක් තෝරගෙන එතනට නිකන් සමීප වෙලා බලාගෙන ඉන්න. එතන කොහෙද කියලා හොයන්න යන්න එපා. හිත පුළුවන් තරම් සහැල්ලු කරගන්න. මේවට දැන් මොකක්වත් නම් දෙන්න යන්න එපා. පුළුවන් තරම් ඔන්න අපේ දැන් හිත දැන් සම්පූර්ණයෙන්ම ඔන්න පිම්බීම හැකිලිම නොදැනී ගියා. ඊට පස්සේ තියෙන්නේ කයේ කොහේ හරි නිකන් වදින තැනක්. අන්නේ වදින තැනට හිත යොමු කළා. කොහෙද කියලා හෙව්වේ නැහැ. ඒ වදින තැන හිත නතර කරගෙන බලාගෙන ඉන්නවා. හරිද? එහෙම බලාගෙන ඉඳද්දී එතන යම් වෙනස් වීමක් එහෙම දැනෙනවා නම් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ඒකට ඉඩ දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ඔන්න වෙනස් වෙනවා, මෙතිලා යනවා, අනම්මනම් වෙනවා. ඒක අපිට උන දැනී ගියා කියලා. ගියාට පස්සේ ආයි අපිට වෙන තැනක් තියෙනවා නම් එතෙන්ට දාන්න. නැත්තම් මුකුත් නොදී ඉන්න. හොඳයි. ආයි දණිමි කියලා කියන්න අවශ්‍යත් නැහැ. මොකක්වත් කියන්න අවශ්‍ය නැහැ. හිතට විවේකීව මුකුත් අරමුණක් අලුතෙන් නොදී ඉන්න දෙන්න.
නිහඬව
ඔය නිහඬව ඉන්නවා.
නිකන් බලාගෙන
ඉන්නවා. නිකන් බලාගෙන ඉන්නවා. බලන්න ඕක කරන්න පුළුවන්ද කියලා.
බලන්න.
ඔව්. ඒ කියන්නේ ආයේ හිත අවදි කරවන්න යන්න එපා. දනිමි කියලා අවදි කරවන්න යන්න එපා. මේ විතර්කේ අවදි කරවන්න යන්න එපා.
හොඳයි.
පුළුවන් තරම් හිත දැන් අරවහරහා තැම්පත් වුණා. ඔන්න හැපිච්ච තැනකුත් බැලුවා. ඒකත් ඔන්න ගෙවිලා ගියා. ගෙවිලා ගියාට පස්සේ දැන් අරමුණක්
නැහැ.
එහෙම ඉන්න.
හොඳයි.
එහෙම ඉන්න ඔතන ඉන්න පුළුවන් නම් තව ඉස්සරහට යන්න පුළුවන්. ආය ආරමුණක් දෙන්න යන්නත් එපා දනිමි කියන්න යන්නත් එපා.
එතන මේ හැපෙන තැන බලමින් ඉන්න.
බලමින් ඉන්න. බලමින් හිටියට පස්සේ ඒක අපි තුමු හිමීට කියන්නේ ඒක බලබලා ඉඳද්දී ඒක ගෙවිලා ගියා කියලා.
දැන්
නැති වෙලා ගියා.
ඔව්.
ගියාට පස්සේ අලුතෙන් ප්‍රබල තැනක් ඇත්තෙත් නැහැ. නැත්තම් දැන් ගියාට පස්සේ මුකුත් නැහැ නේද? දැන් එයාගේ අපේ හිතේ තිබිච්ච ආරමුණ තමයි අර හැපීම.
එහෙමයි.
ඒ හැපීම ඔන්න දැන් දුර වෙලා ගියා. ගියාට පස්සේ දැන් අලුතෙන් ආයි හැපීමක් දෙන්න යන්නත් එපා. ආයි මේ පිම්බි මෙහෙකලෙට දාන්න යන්නත් එපා. එතකොට හිත කොහෙද තියෙන්නේ?
හිත නිශ්චලයි නේ. හිත ශූන්‍යයි.
අන්නහයි. අන්න එතන ඉන්න. ආයි අලුතෙන් මොකක්වත් කරන්න අවශ්‍ය නැහැ. ඒ ඒකේ ඉන්න පුළුවන් ද කියලා බලන්න. නිින්ද ගියොත් පරාදයි. හොඳ. නිදා ගන්නත් තහනම්, දණිමි කියන්නත් තහනම්, මොකක්වත් තහනම්. හිතේ මොකක් හිතන්නත්, ඒ කියන්නේ සුතිවිලිය આવොත් ප්‍රශ්නයක් නැහැ. ඒ දිහා පොඩ්ඩක් බලලා අයින් කරලා දාන්න. එසේ ආයි එතකොට මෙතෙන්ට එවි. ආයි හැපීමක් ආවොත් ඒක දිහා බලලා ආයි මෙතෙන්ට එවි. කොහෙන් ගියත් මෙතෙන්ට එනවා. ඔව්. කොහොම කළද බලන්න.
හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ පවයන්ක භාවනාව. මා භාවනා කිරීමට පටන්ගෙන වැඩි කාලයක් නැත. දිගටම කිරීමට නොහැකි විය. උදාසීන කම්මැලි ගති පවතී. සිත විසිරී යයි. නමුත් භාවනාව දියුණු කිරීමට කැමැත්තක්ද පවතී. පෙර දින රාත්‍රියේ මා භාවනා කරන විට පර්යංකට වාඩි වූයේ තව දින 3ක් ඇති නිසා අද නම් අනිවාර්යයෙන්ම යම් අත්දැකීමක් ලැබිය යුතු කියා සිත දැඩි අදිෂ්ඨානයක් ගෙනය. මේ අනුව දැඩිව අරමුණෙහි පැවැත්වේමි. සිත පැවැත්වේමි. බොහෝ වේලාවකින් පසු ඔය එකවරම දෑත නොදැනී ගියේය. සිරුරෙහි සැහැල්ලුවක් ඇති විය. සිරුරෙහි දැනීමක් නොමැති විය. නමුත් වරහන්තුරේ නමුත් වාඩි වී සිටින පොළව ස්පර්ශ වන බව දැනිනි. මේ ඉරියව්වේ බොහෝ වේලාවක් සිටිය හැකි විය. විනාඩි 40ක් පමණ. තවදුරටත් සිටිය හැකි වුවත් මා එය නවතා නැගී සිටියෙමි. ඒ අවස්ථාවේ බාහිර අරමුණුද සිතට නැගිනි. නමුත් ඒවා අත්හැරියෙමි. අරමුණට හිත පැවැත්වුවේ නැත. පරිසරයේ ශබ්ද වුවත් ඒ අවස්ථාවේ ඇසිනි. මේ භාවනාවේ යම්කිසි දියුණුවක්ද නැතහොත් මා එසේ මුලා වී සිටීදැයි සිතේ. කරුණාවෙන් පහදා දෙන්න. ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කරමි. මුලමැද අග ලෙස මෙනෙහි කිරීම දැඩි කරදරයක්සේ සිතුනි. ඒ නිසා එය උත්සාහ නොකොට නැවත ආස්වාස ප්‍රස්වාස ලෙස සිත පැවැත්වුවෙමි. සෑම විටම එය දැනෙන්නේ නාසයේ අග නොවේ. බෙල්ල ප්‍රදේශයේ පපුව බඩ ආදී ස්ථානවලින්ද දැනේ. එවිට මම ඒ දෙස බලමි. එය උචිත නොවේද? ඊළඟ සක්මන් භාවනාව.
අපි පොඩ්ඩක් මේක කතා කරලෙමු. දැන් කොච්චර කාලයක් මේ විදිහට බලනවද කියලා
මට පොඩ්ඩක් කියන්න. ස්වාමීන් වහන්සේ මේක අන්තිමට කියලා තියෙනවා ඉදිරිපත් වීමට අකමැති.
අකමැති කියලා තියෙනවා. මේක තමයි වැඩි. හොඳයි එහෙනම් සක්මන ගැනත් කියන්න බලන්න.
සක්මන් භාවනාව. වම දකුණ ලෙස මෙනෙහි නොකර දැන් පය යන දෙස බලා සිටිමි. නමුත් සමාධිගත වීමක් හෝ එහි ප්‍රතිඵලයක් ඇති බව නොවැටහෙයි. විවිධ අරමුණු පැමිණේ. සක්මන සිතින් දැනගන්නා ගමන්ම වෙනත් අරමුණුද සිතමින් බොහෝ වේලා සක්මන් කළ හැක. අවසානයේ එය සිහිපත් වූ විට කලකිරේ. පරියන්කේදීත් වෙනත් අරමුණු පැමිණීම නම් නොඅඩුව සිදුවේ. එය දැනගන්නා විට සිත බොහෝ දුර ගොස්සේ. ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර තවත්
කියලා. ඉතින් සක්මනේදී ගොඩ ගන්න තියෙන නම් ඉතින් බදින තැනට දාන්න ඕනේ. ඉතින් දැන් නිකන් තේරුම් ගන්න. දැන් සක්මනේදී දැන් හොඳට පාදයේ පොළවේ වදිනවානේ. ඉතින් ඒ වදින තැනට හිත යොදා ගන්න ඕනේ. ඉතින් මේ ඉදිරිපත් වෙන්න බැරි හින්දා ඉතින් මම මේ පොදුවේ කියන්නේ ඒ වදින තැනට හිත යෙදීමෙන් තමයි මේ සිතිවිලි වලට යන ගතිය අඩු කරන්න තියෙන්නේ. ඉතින් ඒ ඕක අනිවාර්යෙන් ඒ කියන්නේ දැම්ම අධෛර්ය වෙන්න එපා. කරන්න පුළුවන් විශ්වාසය ඇති කරගන්න. ඊළඟට අර සිතුවිලි ඔස්සේ යද්දී යම් අවස්ථාවක තමයි දැනගත්තා නම් ඔන්න දැන් මම මේ අතරමං වෙලා ඉන්නේ කියලා එතෙන්දී ඉඳන් ආයි වදින තැනට එන්න. ඒ කියන්නේ අපේ සිතුවිලි වල අතරමං වෙලා හිටියත් කය පවතින්නේ ඇවිදිමින්. ඉතින් කය ඇවිදිමින් තියෙන නිසා අතරමං වෙච්ච අවස්ථාවේදී ඔන්න දැන් මං අතරමං වෙලා මෙතන නෙමෙයි මං ඉන්න ඕනේ කියලා මතක් වුණ ගමන් ආයි කය තියෙන්නේ අම්මා ආකාරයට එතෙන්ට අවධානය යොමු කරන්න. එතන ඉඳලා ආයි පියවර දෙකක් යන්න. ඊට පස්සේ මේ ඔය ක්‍රමයට තමයි හිත මෙල්ල කරගන්න තියෙන්නේ. සක්මන ප්‍රමාණිකෝලව සාර්ථක වෙනවා නම් අපි හිතමු අද දැන් මේ කීවෙනි හරි දවස මේකේ අපි හිතමු ඔන්න පියවර පහක් යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පියවර හතක් කරගන්න උත්සාහත් වෙන්න. ඒ ඇති හොඳටම. ඒ කියන්නේ අපේ කියන්නේ ඇතැම් මනස් තේනවා හුඟක් කියන්නේ කාර්ය බහුලව ගත කරනවා. ඒ කියන්නේ තමන්ට කාර්ය බහුලයි මේ ළඟට විවිධාකාර දේවල් හුඟක් සංඥා තියෙන ඔළුවේ ඉගෙනගත්තු දේවල් හුඟක් තියෙනවා. ඉතින් වගකීම් තියෙනවා. ඒ වගේ හුඟක් තියෙනවා මේ පරිසරයකදී හිත මෙල්ල කරනවා කියන එක පහසු නෑ. එහෙනම් එතෙන්දී වීරය මුල් කරගෙනම යන්න වෙනවා. එහෙනම් දැන් එහෙම වීරය මුල් කරගෙන ගිය නිසා අන්න පරයන්ගේ යම් පමණක සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමයෙන්ම තමයි දැන් භාවිතා කරන්න තියෙන්නේ සක්මනේදී. වීරවන්තව යන්න මේක කරන්න පුළුවන් බව තේරුම් ගන්න. මේ හැබැයි අර හිත මෙල්ල කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ අමාරු බව ඉතින් ඒක මේ අභියෝගයකට ගන්න. අභියෝගයකට අරගෙන හිත දැන් ඔන්න පිට ගියා. පිට ගියේ බව දැනගත්ත ගමන් ආයෙ ගේනවා. ඔන්න ආයෙ ටිකක් දුර යනවා. අඩි 5ක් යනවා. ඔන්න ආයෙ පිට ගියා. ආයෙ දැනගත්තා. ඔන්න ආයෙ ගේනවා. ඉතින් මේ විදිහට යන්න ඕනේ. වෙන මොකක්වත්ම මේක ඉන්ජෙක්ෂන් එකකින් ගන්න අමාරුයි. මේ ක්‍රමෙින්ම යන්න ඕනේ. ඉතින් මේ පරයන්කේදී වරදක් නැහැ. යම් එක එක උපක්‍රම කළා මේක කරගත්තට ප්‍රශ්නයක් නැහැ. පරයන්කේදී අපිට පුළුවන් නම් හුස්ම රැලි කීපයක් දෙක දිගට පවත්ව ගන්න. ආයෙත් පිට යාවි ආයෙ මෙතෙන්ට ගේන්න. ඉතින් මේකම තමයි එකම ක්‍රමය. වැරදි වැරදි තමයි යන්න තියෙන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, නිතරම මේ භාවනාව මට කළ හැකි වේද? මට මේ ජීවිතේ යම් ඵලයක් ලැබීමට හැකි වේද යනුවෙන් සැකයක් පවතී. භාවනාවේදී ඇතැම් විට මන්දෝස්ථායි වේ. වෙනත් අත්දැකීම් අසන විට මාහට කිසිදු අත්දැකීමක් නැළඹිනේ යැයි නිතර සිතේ. ඊයේ ඔබ වහන්සේ පැහැදිලි කළ ධර්ම කරුණු ගැන ඥානයක් මට ඇත්තේම නැත. ඒවා වමනාවෙන් අසා සිටියද තේරුණේ නැත. විතක මේ ධර්මය අවබෝධ කිරීමට මා තුළ ඇති ප්‍රඥාව වදියයි සිතේ. අනුකම්පාවෙන් යමක් දසන සේක්වා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉදිරිපත් වීමට
ඒකට අකමැතියි නේ. හොඳයි. නෑ දැන්ම ඉතින් ඔය මේ දැන් මේ මෙතන ඉන්නවා අර මේ මොකද්ද හයි ටෙන්ෂන් එක කටයුතු කරන කට්ටියකුත් ඉන්නවා. ඊළඟට අර බැටරි කැලිත් එක්ක කටයුතු කරන අයත් ඉන්නවා. ඉතින් මේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි කුංචි කාලේ බැටරියක් අල්ලලානේ ඔය එකකින් දේවල් කරන්නේ. ඉතින් එහෙම යන්න තියෙන්නේ. පස්සේ තමයි ඒක අර කුංචි කාලේ බැටරිත් එක්ක තෙල්ලම් කළා. පස්සේ ඔන්න 230ත් එක්ක කටයුතු කළා. පස්සේ තමයි හයි ටෙන්ෂන් වලට යන්නේ. අන්න ඒ වගේ. ඉතින් මේ බය වෙන්න එපා. මේ මෙතන ඉන්න වයසක කට්ටිය ලොකු ලොකු දේවල් කිව්වා කියලා. මේ හිමීට යන්නයි තියෙන්නේ. එකපාරට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. අවුරුදු ගණන් මේ මහන්සි වෙච්ච ප්‍රතිඵල තමයි මේ උංග දෙයක් කතා කරන්නේ. ඒ නිසා මේ අධෛර්යයටපත් වෙන්න එපා. කළ හැකි දෙයක් බව තේරුම් ගන්න. ඒ කියන්නේ මේක මේ බොරුවක් නෙමෙයි. මේක මේ මෛත්‍රී බුදු සාසනය එනකන් ඉන්න ඕන දෙයක් නෙමෙයි. මේක කළ හැකි දෙයක්. ඒක ඉතින් මෙතනම දැනටත් සනාථ වෙලා තියෙනවා. ඒ නිසා කළ හැකි දෙයක් බව තේරුම් ගන්න. මේක යෙදීමෙන්මයි කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ ගැන يعني පසුතැවීමෙන් කරන්න බෑ. අර මීට කලනුත් මම මේ මුල් දවස් වල කිව්වේ අන් 7 වෙනි දවසේදී ඔන්න ආනාපානට හිතාවත් ඒත් ඇති. දැන් 7 වෙනි දවසේදී යන්න කමක් නෑ ඉතින්. ඒ ගැන හිතලා සතුට වෙන්න. මොකද අපේ හිත මේ දැන් මෙහෙට නැතුව ගෙදෙට් වෙලා හිටියානම් කෙලවරක් නැතුව කෙලස් වලමනේ ඉන්නේ. කොහොිටින් ටීවී බලනවා නැත්නම් ඔය පත්‍ර බලනවා. නැත්තම් ඉතින් මොන හරි අනිත් අයත් එක්ක ඉතින් ඕපදූප කතා කරන ඉතින් ඕවනේ ඉතින් අපි කර ඉන්නේ. දැන් ඉතින් ඊට වඩා යමක් මෙතන වෙලා තියෙනවනේ අන්තම් පොඩ්ඩක් සීලයක් සමාදන් වෙලා, කය හික්මවලා, වචනේ හික්මවලා ඒකත් ඉතින් සතුට කාරණාවක්. ඉතින් එහෙම එහෙම තමයි අපි ටික ටික වැඩෙන්නේ. එක පාට ඉතින් ලොකු දේවල් කරන්න බෑ. ඒ නිසා සරලව යන්න. මේක බරක් කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි.
තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම දැනට අවුරුදු දෙකක පමණ කාලයක් ආනාපාන සති භාවනාව කරනවා. හුස්ම ඉහළ පහළ බැලීමෙනි. මෑතක සිට මම පාන්දර 4ට පමණ භාවනා කරන්න පටන් ගත්තා. නමුත් මොන විදිහට වෙරදරුවත් සිතිවිලි ගලාගෙන එනවා. හැර සිත එකඟ කර ගැනීමට නොහැකිය. උදේ 7:00 පමණ නැවත භාවනා කරන්න වාඩි වෙනවා. මේ අවස්ථාව ගොඩාක් තුලට හොඳයි. සිත පාලනය කරගත හැකිය. සාමාන්‍ය සමාධියක් ඇති බව වැටහෙනවා. මා සිටින පරිසරය ටිකක් ഘോഷාකාරී. ස්වාමින් වහන්සේ, මෛත්‍රී භාවනාව වඩන ආකාරයත් බුදුගුණ භාවනාව වඩන ආකාරයත් අපට කරුණාවෙන් පහදා දෙන්න. එකක් ඉදිරිපත් වීම දක්වන්න.
ඉතින් මේක එකක විදිහට ඉතින් ඔයා වඩන්නම් පුළුවන් මේ තාම එතකොට ඔය දෙක හැර මොකද දන්නේ ආනාපාන සති වගේ දෙයක් කරන්න බැරි හේතුව මොකද දන්නේ ඉතින් මෛත්‍රී භාවනාවත් ඉතින් පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ තමන් වරමුණු කළා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා එහෙම කියලා ඊළඟට තමන් කැමති මේ තමන් ගරු කරන කෙනෙක් පාවිච්චි කළා එයා නිකන් ඉස්සරහා ඉන්නා වගේ ඉතින් අරමුණු කළා කියන්න පුළුවන් එයාටත් නිකන් එයා නිකන් තමන්ට හිතින් චිත්‍ර රූපයක්ම වවා ගන්න පුළුවන් තමන් අපි තුමු කැමති කෙනෙක් මේ කැමති කියන්නේ තමන් ගරු කරන ගරු ස්ථානයේ සබන කෙනෙක් ඔන්න හිතේ ඉස්සරහා වඩලා ඉන්නවා තමන් දිහා බොහොම ලස්සනට නිකන් ප්‍රියමනාප විදිහට වාඩිලා ඉතින් එයාටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන හදවතින්ම ඒ විදිහට නිකන් මේ හිතීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් අර එහෙම නැවත 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 කිරීම හරහා නිකන් එක්තරා අන්දමක ಗುಣධර්මයක් වශයෙන් මේක දිනු වෙනවා. ඊටඟට එතරම්ම හිත එක්තන් වීමක් වෙනවා. වෙන වෙන අරමුණු නැහැ. දැන් අර හිතේ තියෙන්නේ අර තමන් ගරු කරන යම්සි ගුරුවරේ, කරි කවුරු හරි එයාගේ රූපය තමයි. එයා තමයි දැන් මේ ඉස්සරහින්. අන්න එයාට ඉතින් අපි දුක් වේවා කියන විහාර ඉසේ ඉඳන් පහලට අත ගන්නවා වගේ බොහොම මෛත්‍රී සහගතව ඉසේ ඉඳන් පහලට අත ගන්නවා වගේ මේ එහෙම නැවත නැවත කරනවා. ඉතින් සුවපත් වේවා. ඔහොම කියලා මුලදී වචන කීපයක් අරගෙන කරන්න පුළුවන්. පස්සේ ওই වචන කීපයෙන් Tamanට හොඳට හිතට කා වැදිච්ච. අපි උනි දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ওই වගේ දෙයක් පටන් අරගන්නවා. ওই තුනෙන් Tamanට මේ තේරෙන විදිහට. අපිටම දැන් එයා ඒ කියන්නේ මේ තුනෙන් හිතට කා වදින දේ විතරක් අරගෙන ඊළඟට කරන්න පුළුවන්. ඉතින් ඒ Taman කරන විදිහට අන්න එයත් සුවපත් වෙලා ඉන්නවා වගේ ඕනනම් අර තා පොඩ්ඩක් මේක විචිත්‍ර කරගන්න පුළුවන්. එහෙම යනකොට හිත එතන ඒක රාශී වෙනවා. ඉතින් ඔහොම කාලයක් කළා ඕනනම් ඊට පස්සේ ඉතින් මේ මුළු මේ සියලුම සත්වය කියලා මේ මුළු ඉස්සරහා ප්‍රදේශයේ ඉන්න සියලු සත්ව ආරමුණු කරන්න පුළුවන්. ඊළඟ දකුණු පස ඉන්න සියලු සත්ව ආරමුණු කරන්න පුළුවන්. පිටිපසේ ඉන්න සියලු සත්ව ආරමුණු කරන්න පුළුවන්. වම්පත වම්පසේ ඉන්න සියලු සත්වය ආරමුණු කරලා තියන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රදේශයේ ඉස්සරහා පැත්ත ආරමුණු කරගත්තා ඒ සියල්ලන්ට වොන්න සුවපත් වේවා කියලා කියනවා. ඊළඟට ආයේ මේ පැත්ත ආරමුණු කරගත්තා සුවපත් වේවා කියලා කියනවා. ආයේ පිටිපස ආරමුණු කරගත්තා හිතින් සුවපත් වේවා කියලා කියනවා. ආයි වම්පස ආරමුණු කරගත්තා සුවපත් වේවා කියලා කියනවා. ආයි ඔන්න හිස උඩින් තියෙන ප්‍රදේශය ආරමුණු කරගත්තා එතෙන්ටත් සුවපත් වේවා කියලා කියනවා. ආයි පහල තමන්ගෙන් පහල ප්‍රදේශයේ ආරමුණු කරගත්තා නම් සුවපත් වේවා කියලා කිව්වා. ওই වගේ ප්‍රධාන දිශා 6ට 6 ආරමුණු කරගෙන මේ හොඳට කළා. ඕක ඉතින් කරගන්න පුළුවන් නම් ওই මට්ටමින් ඊළඟට සුවපත් වේවා කියලා මුළු කියන්නේ දිශා ඔක්කොම ආරමුණු කළා. නිකන් අර තමන් නිකන් හරියට නිකන් මේ ඉරක් වගේ නැත්තම් එක නිකන් බල්බ් එකක් වගේ මුළු දස දිශාවටම සියලු දිශාවන්ට ඔන්න මෛත්‍රී පතුරුන විදිහට සුවපත් වේවා කියලා මුළු සියලුම දිශාවන් අරමුණු කරලා කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට ක්‍රමානුකූලව වර්ධනය කරන්න පුළුවන්. ඉතින් ওই වගේ ඉතින් අපිට මෛත්‍රිය දිනු කරන්න පුළුවන්. බුද්ධානුසතියත් ඉතින් මම හිතන්නේ ඉස්සෙල්ලා මෛත්‍රී කළේම කොනේද. හොඳයි. තව තියෙනවද ප්‍රශ්න?
අවසාන ප්‍රශ්නේ.
හොඳයි.
ගරු ස්වාමින් වහන්සේ මගෙන් යමෙක් අහපු ප්‍රශ්නයක් නම් ඔයා මරණයට ලෑස්තිද? මොකද ස්වාමින් වහන්සේ මේ මරණයට ලෑස්ති වෙනවා කියන්නේ මට කරුණාවෙන් උසාවියට නොකැඳවා මේ පහදා.
ඔක්කොමලාද උසාවියෙන්න කැමති නැති අය මේ. අපේ මෙහෙටත් නඩුවකුත් තියෙනවා. ඒකටත් කියන්න ඕනේ උසාවියෙන්න කැමති නැහැ කියලා. මේ ඉතින් ඇත්තටම මේ මරණයට සූදානම් වීමක් තමයි මේ දැන් කරන්නේ. ඒ කියන්නේ අපේ මරණ මංචකයේදී අපි දන්නේ නැහැනේ මේ හිතට මොන අරමුණක් එනවද කියලා. දැන් නිකන් හිතලා බලන්න. දැන් මරණ මංචකයට යාව වෙලාවේ දැන් කය හොඳටම දුර්වලයි. ඊළඟට මානසිකවත් අපි තුමු හෙන බය වෙලා ඉන්නේ. එහෙම වෙලාවකදී අනිවාර්යෙන්ම يعني හිතට එන අරමුණු අප්‍රියයි. නැත්නම් අමනාපයි. මොකද දැන් හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සෙන් මරණ ආකාරය එයාට ලොකු තණ්හාවක් තියෙනවා තමන්ගේ එක්ක දූ දරුවන් ගැන, තමන්ගේ ගෙවල් දොරවල් ගැන, ඔය වගේ ලොකු දේවල් බදාගෙන ඉන්නේ හිතින්. හැබැයි එහෙම බදාගෙන ඉන්න අතරේ ඔන්න මොකක් හරි හේතුවක් නිසා මැරෙන්න සිද්ධ වෙනවා. අපිට ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ නැත්නම් ලොකු සුව කරන්න බැරි රෝගයක් හැදුනා. ඉතින් දැන් ඔන්න ඇඳේ වැතිරීගෙන දැන් මරණාසන්නයි. ඉතින් අර දේවල් අතහැර ගන්නත් බෑ හිතින්. දැන් මේවා ඔක්කොම බදාගෙන හිතේ ඉන්නේ. හැබැයි ඉතින් දැන් මැරෙන්නත් වෙලා. ඉතින් හිතේ ඇති වෙන්නේ ලොකු පසුතැවීමක්. එහෙම නැත්නම් ලොකු පශ්චාත්තාවපයක්, ලොකු තැතිගැන්මක්. ඉතින් අකමැත්තෙන්ම ඔන්න මැරෙනවා. දැන් තමන් කැමති අය ඉතින් ඔයස්සේ කට්ටිය අඬන්නත් ගන්නවා. ඉතින් අනාතයි ඉතින් ඒ වගේ අවස්ථාවක්. කට්ටිය හොගාලා අඬනවා. ඉතින් අර මිනිස්සයා මේ මැරෙන්න හදනවා. ඉතින් තණ්හාවෙන් දැන් මේ ඔක්කොම බදාගෙන ඉන්නේ. ඉතින් අන්තිම මොහොතේ ඒ වගේ දෙයක් මතක් වෙනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඒ ගෙදෙට්ටම ඉතින් අර නරක තේරුමක් නැති ආත්ම භාවයක් ලබාගෙන ඉතින් නැවතෙන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් ඔය වගේ අර නැවත අපාගාමී වෙන තත්ත්වය වළක්වා ගැනීමක් තමයි කරන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක්තරා අවස්ථාවක මේ නියපින්ඩට නියපොත්තට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහණෙනි මේ මගේ නියපිට තියෙන පස්ද වැඩි එහෙ නැත්නම් මේ මුළු ලෝකයේම පෘථිවි තලයේම තියෙන පස්ද කියලා. පැත්තෙන් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ නියපිට තියෙන පස් අතිශය සල්පයි මේ පෘථිවි තලයේ තියෙන පස් නොගිනේ හැකි අප්‍රමාණයි කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මෙන්න මේ වගේ තමයි මේ මනුස්ස ලෝකේ ඉපදිලා නැවතත් සුගතිගාමි වෙන. ඒ කියන්නේ මනුස්ස ලෝකේම හෝ දෙවියන් අතර හෝ බ්‍රහ්මයන් අතර හෝ ඒ වගේ සුගතියක උපදින පිරිස මේ මගේ නියපිට තියෙන කට්ටිය තරම් ඉතාම සල්පයි කියනවා. ඉතිරි බහුතරයක් අර පොළොව තලයේ තියෙන මහා මේ පස් ප්‍රමාණය වගේ නැවත අපාගත වෙනවා කියනවා. ඉතින් මේක මිනිස්සුන්ට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් මේක සාධාරණයි කියනවා. දෙවියොත් දේවාත්ම භාවයක් ලැබලා තිබුණත් බහුතරයක් දෙනවා නැවත අපාගත වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා නිකන් අපිට හිතලා බලන්න පුළුවන් දැන් අපේ පහුගිය ආත්ම භාවයේදී අපි දැන් මේ ලැබලා තියෙන සුගතිය. පහුගිය ආත්ම භාවයේ මැරෙනකොට අපි අර නියපිට දෙච්ච පස්වල්පය වගේ තමයි ඔන්න අපිට මේ සුගතිගාමි ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්නවා නම් ඔන්න අපිට තේරෙනවා මේ ලැබලා තියෙන මනුස්ස ආත්ම භාවය කොයිතරම් වටිනවද. මොකද අපිට මේ අර වගේ ඉතාම අතිශය දුර්ලභ මනුස්ස ආත්ම භාවයක් තමයි ලැබලා තියෙන්නේ. ඒ නිසා ඒ කාරණේ තේරුම් අරගෙන අන්න කෙනෙක් උත්සාහවත් වෙනවා තමන් ගෙනාපු කුසලයට වඩා වැඩි කුසලයක් සහිතව ඔන්න මෙරෙන්න. ඒ කියන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සයෝ කොටස් හතරකට කඩලා පෙන්නනවා. ඇතම් කෙනෙක් ඉන්නවා මේ අඳුරේ ඉන්නවා අඳුරටම යනවා. තවත් කෙනෙක් ඉන්නවා අඳුරේ ඉන්නවා ආලෝකයට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයේ ඉඳලා අඳුරට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයේ ඉඳලා ආලෝකයට යනවා. උපමාවක් වශයෙන් කියන්නේ දැන් අඳුරේ ඉඳලා අඳුරටම යනවා කියන්නේ යා මිනිසෙක් වශයෙන් උපදුනා අතිශය දුප්පත් ඊළඟට රෝග පීඩා ආදී බහුලයි. ඉතින් ඒත් එයා කරන්නේ අකුසල්මයි. එයා දවතත් ඉතින් පස්පව් කරනවා ඒ වගේම අකුසල්ම කරනවා. ඉතින් මැරුණාට පස්සේ ඉතින් අපාගත වෙනවා. එතන අඳුරෙන් අඳුරටම යනවා. තව කෙනෙක් ඉන්නවා අඳුරෙන් එළියට යනවා. ඉතින් කෙනෙක් ඉන්නවා ඊටාම දුප්පත් රෙඩ රෝග බහුලයි වෙන්න පුළුවන්. නමුත් එයා කුසල් කරනවා. පුළුවන් ආකාරයෙන් තමන්ගේ හිත දියුණු කරගන්නවා, සීලයක් ආරක්ෂා කරගන්නවා. අන්න අර තිබුණාත්ම භාවයට වඩා ඊට වඩා මේ යම්පමණක දියුණුවක් ලැබලා අන්න එයා මැරෙනවා. එයා ඔන්න අඳුරෙන් ආලෝකයට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයෙන් අඳුරට යනවා කියනවා. ඉතින් කෙනෙක් හොඳ උපතක් ලබනවා, හොඳ අංගපසංග තියෙනවා, ප්‍රියමනාප රූපයක් තියෙනවා. හැබැයි පස්පව් කරනවා. එයා ආරක්කු බොනවා, සතුතු මරනවා, කාමයේ වර්ධව හැදිරෙනවා. ඉතින් කරන්න තියෙන ඔක්කොම නරක වෙන ටික කරනවා. හැබැයි ලොකු හොඳ ප්‍රබල ආත්ම භාවයක් සහිතවයි ඉපදුනේ. හැබැයි ඒක නියමාකාරයෙන් පාවිච්චි කරේ නැහැ. ඉතින් අර ආලෝකයෙන් අඳ යා මැරෙද්දී ආයෙත් අපාගතේ වෙනවා. ඉතින් ආලෝකයෙන් අඳුරට යනවා. තව කෙනෙක් ඉන්නවා එයාට ඒ කියන්නේ හොඳ ප්‍රියමනාප මේ ස්වરૂපයක් තියෙනවා, නුවණක් තියෙනවා. ඊළඟට යම් පොහසත්වත් පොහසත්කමක් තියෙනවා. ඉතින් ආලෝකයක් තියෙනවා. හැබැයි එයා තේරුම් ගන්නවා නුවණින් මේ මට මේවා ලැබිලා තියෙන්නේ මේ නිකන් ඉබේ පහළ වෙලා නෙමෙයි, මම පෙර කරපු කුසල් නිසා තමයි මේක මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මම මේක නිර්පරාදේ පාවිච්චි කරොත් නැත්නම් පස්පව් වලින් කටයුතු කරොත් මට ආයි අපාගත වෙන්නයි වෙන්නේ කියලා අන්න තේරුම් අරගෙන අන්න එයා සීලයක් සමාදන් වෙනවා. සීලයක හික්මෙනවා. ඊළඟට කය වචනේ සංවර කරගන්නවා. අන්න හිතත් තව තව මේ දියුණු කරගන්නවා. තමන් යම් මට්ටමකටන් හිත තිබුණේ ඊට වඩා මට්ටමකට හිත ගේන්න උත්සාහත් වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් පැත්තට නැඹුරු වෙනවා. නැඹුරු වෙලා අන්න දියුණු කරගන්නවා. එතකොට අර තමන් හිතිය මට්ටමට වඩා ඉපදිනකොට ආව මට්ටමට වඩා සෑහෙන එහා මට්ටමක ආත්ම භාවයක් දක්වා යන්න පුළුවන්. ඉතින් මේ කරුණු තේරුම් අරගෙන ඉතින් මරණයට සූදානම් වෙන එක මරණ මොහොතදී කරන්න බෑ. ඊට කලින් අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒක සූදානම කියන්නේ ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා සීලයක් සමාදන් වෙන්න වෙනවා. මොකද අපිට එකපාරට හිත හදන්න බෑ. කය වචනේ හික්ම ගන්න වෙනවා. කය වචනේ හික්මවන්න තමයි බුදුරජාණන් වහන්සේ අර වගේ සීලයක් පෙන්වන්නේ. එතනින් නිකන් අර වැටක් ගැහුවා වගේ. හැබැයි මේ සීලය මේ තේරුම් අරගෙන රකින්න සීලයක්. يعني ඇයි මේ සීලයක් කොමනා වෙන්නේ? මොකද මගේ තියෙන මේ කෙලෙස් බලය නිසා, කෙලෙසුන්ගේ තියෙන ඝනබාලකම නිසා, කෙලෙසුන්ගේ තියෙන මේ ප්‍රබලත්වය නිසා ඇතැම් වෙලාවක මගේ අතින් මේ සතෙක් මැරෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මගේ අතින් හොරකමක් සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මම කාමයේ වර්ධව හැසිරෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මම උරු කියන්නත් පුළුවන්. ඇතැම් වෙලාවක මට මත්පැන් පානය කරන්නත් ඉඩ තියෙනවා කියලා අන්න තමන් තේරුම් ගන්නවා. මොකද මේ හිත හික්මිලා නැහැ. හිත නිරන්තරයෙන්ම යන්නේ අකුසල් වලට. ඒ බව තේරුම් අරගෙන අන්න වැටක් ගහ ගන්නවා. මොකද්ද? පංචශීලයේ සමාදන් වෙනවා. ඉතින් ඒ පන්සිල් වලට මුවා වෙලා පන්සිල් වල ආරක්ෂාව සහිතව කල්පනා කරලා බලනවා මේ දැන් මම මේ සීලයක් ආරක්ෂා කරනවා මම පොරොන්දු වෙලා ඉන්නවා මේ පන්සිල් පද පහ ආරක්ෂා කරන්න කියලා යා කල්පනා කළා. අන්න සතෙක් මරන්න ඉදිරිපත් වුණාම නොමර ඉන්නවා. දැන් මේ සතෙක් මරන්න නැති වෙලාවේ නොමර ඉඳීමෙන් නෙමෙයි මෙතන කුසලයේ වෙන්නේ මරන්න අවස්ථාව ආවහම. දැන් මදුරෙක් ඇඟේ වහද්දි හොඳට ඌ රිදවලා ලේ උරද්දි මරන්න අවස්ථාව තියෙද්දි නොමරයි හැරීමෙන් තමයි අන්න කුසලයේ වෙන්නේ. විරති කුසලයක් කියලා කියන්නේ. විරති සීලයක් කියලා කියන්නේ. ඒ ඕන හැටිය සිල්පත කඩ කරන්න අවස්ථාව තියෙද්දි සීලය ආරක්ෂා කරන්න. ඕන තරම් ඕන කාගේ හරි දෙයක් මේ මිනිස්යාට හොරෙන් ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි නොකර ඉන්නවා. හොලකම් නොකර ඉන්නවා. ඊළඟට ආයෙ ඔන්න තව අනිත් පැත්තෙන් නිකන් ආරාධනාවක් තියෙනවා කාමයේ වර්ධව හැසිරෙන්න. නමුත් නොකර ඉන්නවා. ඕන හැටිය අනිත් කෙනෙක්ව වංචා කරන්න බොරුවක් කියන්න අවස්ථාව තියෙනවා. නමුත් තමන් මේ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නේද කියලා තේරුම් අරගෙන බොරු නොකිය ඉන්නවා. නැට ඕන තරම් අනිත් අය පමං පොළඹවන්න හදනවා කතා කරනවා මේ මත්පැන් පානය කරන්න ඒත් නොකර ඉන්නවා. අන්න තමන් අවබෝධයෙන් ගන්න සීලයක් ආරක්ෂා කරනවා. ඉතින් ඕක නැවත නැවත කරන්න කාලයක් ඕක යන්න තේරෙනවා ඉතින් මේ සීලය විතරක් ප්‍රමාණවත් නැහැ. මේ හිතත් හික්මවන්න ඕනේ. මේ කය වචනේ විතරක් මදි මේ හිත හැමතිස්සෙම මේ කෙලෙස් බරිතවයි තියෙන්නේ කියලා අන්න හිත හික්මවන්න පටන් ගන්නවා. ඒක තමයි භාවනාවක් තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මරණයට සූදානම් වෙන්නේ. ඉතින් ඔය විදිහට යන කෙනෙක් අර වගේ නිකන් පශ්චාත්තාප වෙලා ලොකුවට يعني තැති ගනිලා මැරෙන්නේ නැහැ. මොකද සීලෙන් ආරක්ෂාවක් ලැබෙනවා. ඊට බණක් භාවනාවක් කරා නම් එතනිනුත් ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව තමයි ඉතින් මරණයට මුහුණ දෙන්න තියෙන්නේ. හොඳයි. අනේ කෙනෙක් ඉදිරිපත් වෙනවා. හොඳයි. මේක බලන්න උසාවිය.
දැන්ම දෙවෙනි එක. ඉතින් මට දැනගන්න ඕනේ දැන් මම භාවනා කරන මට අර සතර කමතහන් සතිපට්ඨානේ වගේ දැක්ක මම ඊයේ හවස තුනේ
භාවනාවේදී.
ඊට පස්සේ දැන් භාවනාව වැඩෙන්නෙම නැහැ. සිතවිලිම ගලාගෙන එනවා. ඉවරයක් නැහැ. ඒක නේ අහගන්න තමයි අනිත් එක අපි දැන් අනිත්ට ගෙදර ගියාම ඊට පස්සේ අපි මොනවද කරන්නේ? යලේ
ඊට පස්සේ ඔය මේ ගෙදර තියෙන රූපහණිය
නෑ රූපහණි බලන්නේ
නැද්ද? අනං කවද
අපි භාවනා කරනවා සක්මන් මල්වත් හදලා තිනවා මහත්තයා.
එහෙනම් ඒක යෙදෙන්න ඒ කියන්නේ මේක යෙදීම හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ
භාවනාවම තමයි මේ ලොකු ස්වාමීන් වහන්සේගේ මන ධර්ම විතරයි අහන්නේ.
හොඳයි.
අහතගාන යෝනේ කොහොමද භාවනාව දැන් මම මට භාවනාව ඊයේ ඉඳලා අද දින ඉඳලා නැවතිලා වගේ තියෙන්නේ. සිතුවිලිම ගලාගෙන එනවා ඉවරයක් නැහැ.
හොඳයි. මොනවද එන සිතුවිලි? ගෙදර ගිහිල්ලා මොකද කොහොමද කරන්නේ?
මොනවද කියලා හිතා ගන්නවද? හොඳට භාවනා කරගෙන ඉති මේ දවස් ටිකේ
මේ. ඒක තමයි. අද වැහිනවනේ ඒකයි. ඉතින් දැන් මේ කමක් නැහැ. ඊයේ මොකද උනේ? ඊයේ මේ භවනා කරද්දී කොයි විදිහටද වැටුනේ මේ ආනාපාන සතියද කර කර හිටියේ?
ආනාපාන සතිය කියන්නේ මගේ වේදනාව ආව දෙකලකට හොඳට සුවයක් ලැබුණේ වේදනාව.
වේදනාවෙන් සුවයක් ලැබුණාද? වේදනාව බලද්දී වේදනාව පහව ගියාද?
සතිය පිහිටෙව්වයි දෙකලට.
හොඳයි.
සතිය පිහිටවල
කොච්චර කාලයක් භවනා කරනවද?
මම දැන් අවුරුදු 8ක් විතර වෙනවා.
කරනවා. හොඳයි. ආනාපාන සතියමද කළේ?
කළේ. ආනාපාන.
හොඳයි. ඒකේ يعني වර්තමානයේදී ආනාපාන සතියට හිත යොදලාද තාමත් පටන් ගන්න?
එහෙමයි. ඊයේ රෑ ඊයේ හවසත් මම එක පැත්තකින් විතරයි මට දැනුනේ. යනවා එනවා දෙකම එක පැත්තෙන් දැනුණා.
හොඳයි.
ඒ වෙලාවට.
ඊට පස්සේ මොකද කළේ?
ඊට පස්සේ එහෙම හිතිය බලාගෙන ඉන්නකොට තමයි අර වේදනාව ඇති වුනේ.
හරි. ඊට පස්සේ වේදනාව බලන්න හිත දෙදුවා.
ආ.
ඊට පස්සේ වේදනාව දුර වෙලා ගියා.
එහෙම
සානියක් දැනුණා.
එහෙම
හොඳයි. ඊට පස්සේ මොකද කළේ?
ඊට පස්සේ මේ වේදනාව නැතුණාම මට හරින සතුටක් ප්‍රීතියක් ඇති වුණා. ඊට පස්සේ මට මතක් වුණා ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ නිතරම මූණට මූණලා දාලා සතියෙන් ඉන්න කියලා. එහෙම මම හිතයි ගමන. එතකොට
නැති වෙලා ගිය වේදනාවට يعني මේ පැත්තට එතනට වගේ නිකන් අවධානය යොමු කරගෙන හිටියේ.
නෑ ආනාපාන සතිය.
ආයිත් ආනාපානෙටම හිත යොදාගෙන හිටියා.
හිත යොදාගෙන සතිය පිටවගෙන හිටියා.
ඔව්.
ඒ ඉන්නකොට තමයි මේ ප්‍රීතිය තව තවත් වැඩි වෙන සුඛයක් වගේ මට
මොකද මේ කය සැහැල්ලුනාද?
කය සැහැල්ලුනා. වාරක නිකන් පොඩ්ඩක් පැද්දෙන ගතියක්.
හොඳයි.
එහෙනම් ඊට පස්සේ ඒකත් ඒක දිහාවත් එහෙම බලාගෙන ඉන්නකොට මට පේනුණා මෙහෙම ඉන්නකොට මෙහෙම කානුවක් වගේ දිගට ගිහිල්ලා දිය පාරක් උඩට යනවා වගේ පොන්චි. ඒ ගිහිල්ලා ගිහිල්ලා ටිකක්
දැන් තමන් ඉස්සරහා ඉඳද්දි ඒක පේන්නේ.
එහෙම පේුණා. ඊට පස්සේ ඒකත් එහෙට ගියාට පස්සේ ලොකු කහ පාට ආලෝකයක් එතන විහිදුණා. ඉතින් මට එහෙම ටිකක් කියලා බලනකොට මට හිතුණා මේ රූප නේද මේවා ඔක්කොම කියලා. මේ රූප කියලා එහෙම මම එතනින්ම නැවතුණා. ඒක බලන්න නැතුව මේ රූප නේද කියලා.
හ්ම්. සක්මන් භාවනාවක් කරනවාද?
කරනවා.
ඒකෙදි මොකද වෙන්නේ?
ඒකෙදිත් මේ අර හොඳට කය වැටෙනවා අර විලුඹත් මේ ධනිස්සත් හොඳට මට වැටෙනවා අර එහෙටම හිට යනවා.
දැන් ඕමනාවෙන්ම මේ පාද ස්පර්ශනවට තෙන්ට හිත හොඳට තද කළා මේ හිත මේවා කළා ඒ ස්පර්ශයන් දකින්නවලු.
දකින්නවා.
එහෙමද කරන්නේ? එහෙමනම් ටිකක් දැන් يعني මේ ඔය සක්මන් භාවනාවත් දිගටම අවුරුදු ගාණක් තිස්සේ කළාද? හැමදාම කරනවද?
නෑ. දැන් සක්මන් භාවනාව හොඳට කරන්නේ අරගෙන දැන් මාස 6ක් විතර
වෙනවා. මාස 6ක් විතර. එතන ටිකක් අර වෙනදට අනිත් කට දැන් අනිත් කටයුතු කර කර ඉන්නකොට හිතේ තත්ත්වය කොහොමද? හුඟාක් සිතුවිලි එනවද? අනිත් කටයුතු වලද?
එහෙම නැහැ සාමාන්‍යයෙන් ඒත් මා දැන් මෙතන කියේ කියේ ඒ චිත්තක්ෂණයමයි ඉන්නේ.
ඉන්න බලනවා. ඒ කියන්නේ සතියෙන් ඒ යමක් කරද්දී ඒ කරන කටයුත්තේ හිත යොදලා කරන්න බලනවා. එහෙම කිව්වොත් හරිද?
එහෙම.
හොඳයි. එහෙමනම් මුකුත්ම මේ කරදරයක් වෙලා නැහැ. කරදරයක් වෙලා නැහැ. මේ තව ටිකක් කොහොම යන්න? සක්මන් භාවනාව යෙදෙද්දි සැහැල්ලුවෙන් යන්න. උගා කොමනාවෙන් මේ උමනාවෙන් කියන්නේ අර ස්පර්ශ වෙන තැන් වලට බලෙන් හිත දාන්න යන්න එපා. ටිකක් සැහැල්ලුවෙන් කයට හිමීට යන්න පුළුවන් වේගෙට, තමන්ට පහසුවෙන් යන්න පුළුවන් වේගෙට කයට යන්න දීලා ඒක සැහැල්ලුවෙන් ඒ දිහා බලන්න. දැනෙන දේත් එක්ක බොහොම සැහැල්ලුවෙන් ඉන්න. හිතට නිකන් වදයක් කරගන්න එපා. මේක තාම මම මෙතනට ගියේ නෑනේ. මම මෙච්චර කාලයක් කරනවා නේ. මේ අනිත් ඈනම් අන්න අතන ඉන්නවානේ. මම තාම මෙතනනේ කියලා ඒව හිතන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් යන්න. කියන්නේ මේ හිතට ආතතියක් භාවනාව නිසා ගොඩනැගුණොත් ඒ කියන්නේ අපිට වැරදිලා. ඒ කියන්නේ භාවනාව නිසා ආතතියක් එන්න බෑ. භාවනාව කියන්නේ හිතේ දියුණුවක්නේ, හිතේ වැඩිවීමක්නේ. ඉතින් ආතතියක් එනවා කියන්නේ අපි කොහේ හරි අල්ලලා මේ භාවනාව වරද්දගෙන තියෙනවා. ඒ නිසා එහෙම ආතතියක් දෙන්නේ නැතුව කොහොම සැහැල්ලුවෙන් යන්න. ඇවිදිනවා, කය නිකන් සැහැල්ලුවෙන් මට දැනුණත් එකයි නැදුණත් එකයි. අන්න ඒ වගේ නිකන් අත්හැරලා දාලා වගේ පොඩ්ඩක් හිමීට යන්න. ඊට පස්සේ දෙගෙන කරන භාවනාවේදීත් ආස්වාද ප්‍රසවාසය එක්ක ගියාට කමක් නැහැ. ඊළාට ඔන්න ඒක මේ අඩු වුණා, බොහොම සූක්ෂම වුණා. වේදනාවක් දැනෙනවා නම් වේදනාව නිරීක්ෂණය කරන්න දැන් ඒක කළත් තේනවනේ නේද? නිරීක්ෂණය කරනවා, ඒක නොපෙනී යනවා. ආයෙත් ඕනනම් ආනාපානෙන්ට යන්න උවමනාම නැත්තම් විශේෂ ආරමුණක් නොදී ඉන්නත් පුළුවන් දෙකක් බලන්න. හොඳයි.
ආනාපානෙන් සක්මන් භාවනාවේදී
මේ සත්‍ය කිව්වේ කිව්වලේ නෙමෙයි කියලා එහෙම හිතුවට කමක් නැහැ. අවශ්‍ය ඉතින් ඉබේටම හිතුනොත් ප්‍රශ්නයක් නැහැ. උවමනාවෙන් හිතන්න යන්න එපා. මොකක්වත් උවමනාවෙන් හිතන්න යන්න එපා. කරගෙන යනකොට නිය එක පාට නිය වැටහීමක් ආවට වරදක්
නැහැ.
හොඳයි. මොකද කරදරයක් වෙලා නැහැ. හොඳයි. ඉතින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ශාන්හංශ.
ඔව්.
ශාන්හංශ මම සමාධියේදී මට ගොඩාක් වෙලාවට සිතුවිලි එන්නේ නැහැ. සමහර ලාට ඔය එකක් දෙකක් ඇවිල්ලා යනවා. හ්ම් හ්ම්. මම ඉතින් සමාධියෙන්ම ඉන්නවා. සෑල්ලුයි ගතියෙන්ම ඉන්නවා. හුස්ම රැල්ල නැහැ.
ආ.
හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. කය සෑල්ලුවෙන් ඉන්නවා. ඒක මට විනාඩි 45ක් විතර පැයකට ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් මේ අද උදේ පැය දෙකක් පමණ ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මම හිටියා. ඒක මට හරි සතුටක්.
මගේ ආශිර්වාද දෙන්න නෙවෙයි.
ගෝවාදර කියන්නේ
මට ඕන කියලා. තමන්ගේ හැකියාව නිසා. ඔව්.
ස්වාමිනාසේ තව එකක් මට මේ ඒ භාවනාවේදී උදේ පාන්දර නැගිටලා කරන එක වඩා තරම හිටින්නේ නැහැ අනිත් වෙලාවල් වලට.
හා හා.
ඒක නම් හිටිනවා.
ඔව්.
ඒක මං ගෙදරදි කරන භාවනාව.
ඔව්.
උදේ 3ට නැගිටලා භාවනා කරනවා හතර වෙනකොට මොන කටවදද? කරනවා. ඒක මට කොහොමදත් පැයක් විතර හිටිනවා.
ඔව්.
මේ හැමදාම. හැබැයි ඒ ප්‍රමාණය ඊට පස්සේ පැය භාගයක් වැඩ කරන ගමන් මතක් නම් තක්කාලා ඉඳගෙන භාවනා කරන එක පැය භාගයක් වගේ පමණ තමයි.
කමක් නැහැ. ඒකේ වරදක් නැහැ. يعني පුළුවන් يعني මුල් ඔය කාලවල යනකොට කොච්චර භාවනා කරත් වරදක් නැහැ. මේ දැන් කොච්චර කාලයක් තිස්ස කරනවද?
සාමාන්‍යයෙන් දැන් අවුරුදු 5කටත් වැඩි ප්‍රමාණයක්
කරනවා. දැන් එතකොට ආනාපාන සතිය කරගෙන යද්දී ආනාපාන සති සංසිඳනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
සංසිඳනවා.
සංසිඳනවා.
ඊට පස්සේ මොකද කරන්නේ? සංසිඳනවා මොකද කරන්නේ?
මුකුත් නැහැ ඔය ඉන්නවා. සෑල්වෙම ඉන්නවා.
ඉස්සර මොකද කළේ? සංසිඳනට පස්සේ.
හිතේ සතුට තමයි ගොඩක් තියෙන්නේ.
එහෙම හිටියයි. මොනවක් කරේ?
බලන්නේ නැහැ.
මුකුත් බලන්නේ නැහැ. සංසිඳනවා ඔහේ ඉන්නවා.
ඔව්.
කියන්නේ දිගටම කරේ එහෙම.
ඔව්.
ඊට පස්සේ සක්මන් භාවනාවත් අවුරුදු ගානක්ම කරාද?
ටික ටික කරා. මෙහි ආවට පස්සේ නම් වැඩිපුර දැන් පියවරවල් 20ක් විතර වගේ යන්න පුළුවන්.
ඊට පස්සේ සිතුවිලි එනවා.
ඔව්.
වෙන පැත්තට හිත යනවා.
නෑ සොයනස මේ එහෙම නැහැ. යටිපතුල් දෙක පොළොට තද වෙන ගතිය තියෙනවා. බර ගතිය තියෙනවා.
ඔව්. ඒව බලාගෙන යන්න පුළුවන්ද?
ඒව බලාගෙන යන්න පුළුවන් සොයනස.
ඒ වෑයම හොඳට හිත තියෙනවද?
එහෙම සොයනස.
හොඳයි. ඊට පස්සේ කියන්නේ හිත පිට යනවා. හරි මේ මුකුත් මේ කරදරයක් නෑ.
නෑ.
නෑ අරගෙන ඉන්න පුළුවන්.
සක්මන් භාවනාවේදී පිට යන්නෙම නෑ.
පිට යන්නෙම නෑ. අර අරමුණේම ඉන්න පුළුවන්.
ඉන්න පුළුවන්.
හොඳයි. එහෙමනම් අර මේ සක්මන් භාවනාවේ දැනෙන්නේ මොනවද කියලා මට පොඩ්ඩක් කියන්න.
ශානස මේ යටිපතුල පොළොට තද වෙන ගතිය දැනෙනවා. වම් දකුණු පාදයේ ටිකක් වැඩිපුර තද වෙනවා. ඇඟිලි බිලුඹ ඒ හින්දට තද වෙන ගතිය දැනෙනවා. සමහර ලාවට මේ වම් පාදේ වැඩි නැහැ. දකුණු පාදයේ තමයි වැඩිම තද ගතිය
දැනෙන්නේ. හොඳයි එහෙමනම් කමක් නැහැ. ඔය වම දකුණ කියන එක පොඩ්ඩක් අමතක කරලා දැන් මේක වමේද දකුණේද කියලා නැතුව නිකන් ඒ තදවීමත් එක්ක ඉන්න.
එහෙනම්
තදවීමක් ඔන්න තියෙනවා. පාදයක් ඔන්න වම් පාදයක් ඔන්න ආවා. ඒ වෙලාවදී තදවීමක් දැනෙනවා. ඒක ඔන්න මුලින් තිබුණේ නැහැ මේ තදවීම ඔන්න දැන් තදවීමක් පටන් ගත්තා. ඒ තදවීම දැන් ඔන්න ටිකක් ටිකක් වෙනස් වෙනවා. ඒක ඔන්න දැන් ටිකක් නැතිලා ගියා. ඔන්න ආයි තව තැනක පාදයේම තව තැනක ඔන්න තදවීමක් පටන් ගන්නවා. ඒක වෙනස් වෙනවා. ඔන්න ඒක නැතිලා යනවා. ඔන්න අනිත් පාදයට යනවා. ඒකෙත් තදවීමක් තියෙනවා. ඒකත් ඔන්න පටන් ගන්නවා. ඒකත් වෙනස් වෙනවා. ඔන්න ඒකත් නැතිලා යනවා. ඔය විදිහට නිකන් අර ඒ වගේ හිත පොඩ්ඩක් තව සරල කරන්න.
එහෙමයි.
නිකන් බරක් කරගන්න එපා. සරල කරගන්න. ඒ තදවීමක් විතරයි තියෙන්නේ. දැනෙන්නේ තදවීමක් විතරයි. ඒකෙත් නිකන් වෙනස් වීමක් තියෙන්නේ. අන්න ඒ විදිහට පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ඕක බලාගෙන යන්න. සක්මන් භාවනාවට වැඩිපුර කරන්න. මොකද ඒක තාම ඒකට තාම මාස 6යි නිකලා තියෙන්නේ. එහෙනම් ඒක තව ටිකක් එදෙන්න. ඒකෙන් තව ටිකක් හැදිලා ඒවි එතකොට. ඒකෙන්ම පරියන්කෙත් හැදිලා ඒවි. හොඳයි.
වේදනාව සයින්නාස මෙහෙ එනකොටත් මගේ මේ කකුලේ දනිස් යමාරුවක් තිබුණා. එක දවසක් නම් හොඳටම තිබුණා. දැන් නම් ඊට පස්සේ නැත්නම් ගියාත් මන්ද ඔබේ නෑ ඒක.
හොඳයි.
ඒක නැතිලා ගි.
හොඳයි.
හරිස.
පෙරවන්සන්න. පොඩ්ඩක් මෙතෙන්ට යමුද?
ඔව්. දවස්සේ දැන් පැහැදිලි කරා මරණය හා බලන මංචකයේ සම්බන්ධයෙන්. මේ එතනදී මේ සමහර අය පින් පොතක් කියවනවා.
ඔව්.
ඒ සම්බන්ධයෙන් ඒක හොඳයිද? ඇයි ඒකේ යම් දෙයක් තියෙනවද කියන එකයි. දෙවෙනි කාරණාව හිත හා අරමුණු භාවනාවේදී වෙනස මර අපහැදිලි ගැන.
හිතයි අරමුණයි ගැන අපහැදිලි. හොඳයි. ඔයකට තියෙන ප්‍රශ්නේ ඒ දෙක. හොඳයි. මේ දැන් ඇත්තටම ඉස්සර මේ තිබිලා තියෙනවා ඒ වගේ ක්‍රමයක් ඔය පින්පත කියවීමක්. ඒ කියන්නේ දැන් අපිට මේ භාවනාවක් කරහා වගේ තමයි අරමුණකින් තොරව මත්තම ගැන කතා කරන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් නැවත නැවත ඉපදිපති යන ගමනකදී ඉතින් අපි කුසලයක් පිහිට කරගෙන තමයි යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කුසල් කරන්න කියලා කියන්නේ මේ පින්දහම් කරන්න කියලා සාමාන්‍යයෙන් ඉතින් කියනවනේ. එතකොට මේ පින්දහම් මතක් වීම ඇත්තටම ඊළඟ භවයට ප්‍රයෝජනවත් වෙනවා. මොකද මරණ මොහොතේදී අපේ හිතට එන්නේ කියන්නේ පිනක් කුසලයක් ඒ පැත්තක් නෙමෙයි නම් අපිට ඒ වෙලාවේදී අනවශ්‍ය මේ ලෝභ සහිත නැත්නම් ද්වේෂ සහගත දෙයක් ආවොත් එතෙන්දින් අර ඊළඟ භවය මේ නරක පැත්තටයි යන්නේ. නමුත් අර කරපු දෙයක් මතක් වෙනකොට කරපු හොඳ කුසලයක් මතක් වෙද්දී අන්න අපි නිකන් එක්තරා අන්දමකින් අර හිත ටිකක් දැන් දුර වෙලා ඉන්න වෙලාවේ නැත්තම් කයත් දුර වෙලා ඉන්න වෙලාවේ කවුරු හරි ඇවිල්ලා අර පින්පොත කියවනකොට ආ මම මේක මෙහෙම දෙයක් කළා නේද කියලා අර ඒ කුසලයක් හොඳට මතක් වෙලා තමන් ඒක කරපු ආකාරය හරි නැත්නම් ඒ හරහා වෙච්ච කුසලය හරි කුසලය මුල් කරන්න මුල් වෙච්ච කවුරු හරි වටේ පිටේ හිටපු කවුරු හරි එවගේ මොනවා හරි දෙයක් ඊට සමගාම මේකත් එක්ක මතක් වෙන්න පුළුවන්. එතකොට අර කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා ඉතින් ඔය ආකාරයෙන් ඔය මොන යාමක් හරි නිමිත්තක් පහළ වෙලා ඒ ඔස්සේ ඉතින් මරණය සිද්ධ වෙනවා. ඉතින් අර කුසලයක් මතක් කිරීම තමයි පින්පොත කියවීමෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ මතක් වෙච්ච එක අනුව එන්න පොඩ්ඩක් ඉතින් අර ඊළඟ භවයේ භවය තීරණය වෙන්න මේක මුල් වෙනවා. දැන් ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය මැරෙන මොහොතේ මේ පිරිත් කියනවා වගේ දේවල් කරද්දී අර හිත අනවශ්‍ය විදිහට බය වෙලා තැති ගැනිලා නිකන් ලෝභයෙන් ද්වේෂයෙන් ඉන්නා වෙනුවට අන්න කුසලයේ පැත්තකට නිකන් පොඩ්ඩක් නැඹුරුවක් හදලා දෙනවා බලෙන්ම හරි තල්ලු කරලා දානවා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට අනිත් එක මොකක්ද ඇහුවේ ප්‍රශ්නේ මේ
බාහිරදී කිසිවිලා අරමුණු
තේරුම් ගන්න. හිතයි අරමුණයි තේරුම් ගැනීම. එහෙම කිව්වොත් දැන් ඇත්තටම දැන් අපි හිතමු දැන් මේ කය දැනෙනකොට අපි මේ මුලින් ආස්වාසයක් කියලා දැනනවා කියලා හිතන්න. ආස්වාසයක් කියලා දැනෙන මට්ටමේදී ඔන්න ආස්වාසයක් තියෙනවා ආස්වාසය දැනගැනීමක් තියෙනවා. හැබැයි මේ ආස්වාසය කියන එක අපි දාගත්ත නමක්. හැබැයි ඊට තව ටිකක් එහාට ගිහිල්ලා දැන් ඔන්න ඇතිල්ලීමක් තියෙනවා. එහෙම නැත්නම් නිකාං තදවීමක් දැනෙනවා. එහෙම නැත්නම් සිසිල් ගතියක් දැනෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. ඒ වෙලෙවිලා කෙලින්ම මේ රූප වල තියෙන ඊටාම ප්‍රාථමික මට්ටම. දැන් ඕක ඉදින් විස්තර කරන්න පොඩ්ඩක් මේ දැන් අපි අපිට දැනෙන මේ තද ගති, බුරුල් ගති, සිනිඳු ගති, සියුම් ගති ඔය වගේ අර ප්‍රධාන දැන් බුදුරජාණන් වහන්සේට අනුව, කියන්නේ ධර්මයට අනුව කරපු එක විවරණයක් තමයි මේ මුළු ලෝකේම භෞතිකව තියෙන සතර මහා ධාතුවක් කියලා. කට වියාපෝ තේජෝ වායෝ කියලා. ඉතින් ඔය නවීන විද්‍යාවෙන් නම් ඉතින් එක එක මූලද්‍රව්‍ය වශයෙන් ඔය ඉතින් පෙන්වලා තියෙනවා. ඉතින් ඝන ස්වභාවයක් තියෙනවා, නිකන් ද්‍රව ස්වභාවයක් තියෙනවා, වායෝ ස්වභාවයක් තියෙනවා, උෂ්ණ තේජෝ ස්වභාවයක් තියෙනවා. ඔය හතර තමයි තියෙන්නේ. ඉතින් අපි කරන්නේ ඔය හතරෙන් හැදිච්ච දේවල් වලට නමක් දෙනවා. අපි නමක් දෙනවා කියලා කියන්නේ ඉතින් දැන් මෙතන තියෙන අපි දුන් තද මොනා හරි රළු දෙයක් තියෙද්දී ඔන්න අපි ඒකට නමක් දුන්නා. ඔන්න මේක කළු ගලක්. ඔන්න මේ තව තද දෙයක් තියෙනවා. ඔන්න මේකට ටයිල් එකක් කියලා කියනවා. තව තද දෙයක් තියෙනවා. ඔන්න මේක රෙදි කැලක් කියලා කියනවා. තව තද දෙයක් තියෙනවා. මේකට ඔන්න මේසයක් කියලා කියනවා. ඉතින් අර මේ විදිහට අපි පුළුවන් තරම් මේවට නම් දීලා මුළු ලෝකෙම මේ භාෂා ව්‍යවහාරයන් ඔස්සේ තමයි තියෙන්නේ. අපි හිතන්නේත් ඒවා ඔස්සේ. අපි දකින්නේත් ඒවා ඔස්සේමයි. භාෂාවන් ඔස්සේ තමයි අපි හිතන්නේ. අපිට හිතන්න භාෂාවක් ඕනේ නේ නේද? ඉතින් ඒ වගේ මේ තනිකර මේ හිතේ දුවන්නේ ඔය වගේ මට්ටමක්. ඉතින් ඒ මට්ටමේදී මේ හිත මුදව ගන්න හරි අමාරුයි. මුලා වෙලාම ඉන්නේ. ඉතින් ඒ මට්ටම කඩා ගන්න තමයි අර තියෙන අපිට දැනෙච්ච ඊටාම ප්‍රාථමික මට්ටමට ගේන්නේ. භාවනාවදී විපස්සනාදී විශේෂයෙන් කරන්නේ දැනෙච්ච ප්‍රාථමිකම මට්ටමට ගේනවා. එතන ඉඳන් ආයි මේ ඒවට නම් දෙන්න යන්න අවශ්‍ය නැහැ. තද ගතියක් නම් ඒ තද ගතිය මට දැනෙන තද ගතියයි තවත් කෙනෙකුට දැනෙන තද ගතියයි දෙකම එකයි. ඊළඟට දැනෙන මේ සිනිඳු ගතියක් නම් ඒ තවත් කෙනෙකුට දැනෙන සිනිඳු ගතියත් එකමයි. අන්නේ වගේ මේවැය තියෙන අර ඊටාම මේ ප්‍රාථමික මුල්ම මූල මට්ටම තමයි මේ විපස්සනාවේදී අරමුණු වෙන්නේ. ඒ මට්ටම තමයි යන්න රූප කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. රූප කියලා කියන්නේ යන්නේ ඒ දැනෙන මට්ටම. ඉතින් ඒ දැනෙන මට්ටම ඔන්න අපි අරමුණු කරනවා හිතින්. දැන් දැනෙන ගතියක් තේනවා, එකඟ වෙච්ච හිතකින් අන්න තද ගතියක් අරමුණු කරනවා. ඒ තද ගතියක් අරමුණු කරද්දී ඒ තද ගතිය තේරුම් ගන්නේ නාම ධර්ම වලින් කියලා කියනවා. නාම ධර්ම පහක් ධර්මයේ පෙන්නනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. මේ තද ගතියක් දැනනකොට ඒ හරහා යම් වේදනාවක් තියෙනවා. මේකේ යම් සංඥාමය ස්වરૂපයක් තියෙනවා. කියන්නේ හඳුනා ගැනීමක් තියෙනවා. ඒ හරහා යම් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. මෙතන ස්පර්ශයක් තියෙනවා. පස්ස මනසිකාර. මෙතෙන්ට අපේ ඒ තද ගතිය දැනෙන තැනට අපේ අවධානය යොමු කිරීමක් තියෙනවා. ඉතින් මේ මූල එහෙම නැත්නම් මේ හිතේ තියෙන ප්‍රාථමිකම මට්ටමක් හරහා තමයි මේ තද ගතිය තේරුම් ගන්න. ඒතකොට තද ගතිය රූප කොටස් වලටයි තී, තේරුම් ගැනීම නාම කොටස් වලටයි තී. ඉතින් මේ විදිහට මේ නාම රූප වශයෙන් තමයි මේ දෙක ඇඳිලා තියෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් තමයි දිගහැරෙන්නේ. ඉතින් අපි යමක් තේරුම් ගන්න හිත පාවිච්චි වෙනවා. හිතේ තියෙන ප්‍රාථමික මට්ටම තමයි අර නාම ධර්ම ටික. අර පහ. ඒකෙන් තමයි මේ තදගතිය තේරුම් ගත්තේ. අපිට හිතක් නැත්තම් තදගති කොච්චර තිබුණත් තේරෙන්නේ නැහැ. දැන් ගහකට ගලකට ඕනතරම් තදගති තියෙනවා එතන. නමුත් ඒගොල්ලන්ට හිතක් නැති නිසා ඒවා තේරෙන්නේ නැහැ. දැන් ගල් දෙකක් එකට හැප්පුණාට මොකක්වත් වෙන ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඒ වුණාට ඔන්න ගිහිලා ගැටුණොත් ඔන්න එක්කෙනෙක්ගේ ඇඟක් තව එක්කෙනෙක්ගේ හැප්පුණොත් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි ඒක තේරුම් ගන්නවා. නාම ධර්ම හරහා ඒක තේරුම් ගන්නවා. අන්න ඒ වගේ ඉතින් මේ භාවනාවේදී අර ප්‍රාථමික රූප ධර්ම තේරුම් ගන්නවා. ඒ වගේ තියෙන ගති ලක්ෂණ හරහා ඒ තේරුම් ගන්නේ නාම ධර්ම හරහා. කොහොම දෙයක් තමයි වෙන්නේ. හොඳයි. තා පැටලුණාද දන්නේ. මේ කියන්නේ ඕවා ගැන දැම්ම ඒ කියන්නේ අපි හිතලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. මේ ධර්මයේ ඕවා ඉතින් විස්තර වෙනවා. භාවනාවේදී ඉතින් අර සරල මට්ටමකින් ඕවා තේරුම් යනවා ටික 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 යනකොට.
ස්වාමීන් වහන්සේ මරණය ගැන කතා කරන වෙලාවේ මම හිතුවේ දැන් අපි ඒ දැන් මිනිස්සෙක් මරණ අවස්ථාවේදී දැන් අපි දන්නවා මෙයාගේ අන්තිම අවස්ථාව කියලා. එතකොට එයා කරපු පිම්පව් අපි දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට එයාට ඇහෙන්න අසරණිත්‍යයි ඒ වගේ දෙයක් කියන්න හොඳ නැද්ද?
මිනිස්සයා තවත් හොල්මන් වෙලා බණ්ඩනේ තේරෙන දෙයක් කිව්වා නම් හොඳයි කියලා හිතනවා මට. මේ
ඔව්. එයා භාවනා කරපු කෙනෙක්
නම් ඉතින් භාවනා කරපු කෙනෙක් නම් ඉතින් ඒ මානසිකාරයක් එන්න ඉඩ තියෙනවා. මානසිකාරයක් කියන්නේ එයා තේරුම් අරන් තියෙනවනේ මැරෙන්න කලින් මොකද්ද මේ වෙන්නේ කින්ද බන්ද කියලා. ඔව්. ඒ නිසා ඉතින් එයාට අපි මුකුත් අත නොදා ඉන්න එක තමයි එහෙමනම් හොඳ. ඒ කියන්නේ දැන් ඔය වටේ ඉඳන් කට්ටිය එක එකව කරන්න යාමම මේ මනුස්සයාට කරන හානියක්. එහෙනම් අපි කට්ටිය ඒ කියන්නේ අඬනවා දොඩනවා ඒවා මේ දැන් තේරෙනවා නම් මිනිස්සයා දැන් ඉන්නේ අන්තිම මොහොතේ කියලා හොඳම දේ එයාට ඒ දේ නිස්කලංකව මේ සාමකාමීව වෙන්න ඉඩ හරින එක.
එතකොට ගිරිමානන්ද සූත්‍රය වගේ ඒ වගේ දේවල්
කමක් නැහැ. ඉතින් ඒ ගැන ධර්මය පොඩ්ඩක් හරි නඹරුවක් තිබුණ කෙනෙකුට අන්න ඒකයි පිරිත් ටිකක් වගේ දෙයක් කියන එක හොඳයි. මොකද එයා එතකොට මේ හිතේ මේ චකිතයක් නැතුව නිකන් ධර්මයට යොමු වෙලානේ මරණයක් සිද්ධ වෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඉතින් පිරිත් ටිකක් ඇහෙන්න සලස්සනවා කියන එකේ වරදක් නැහැ. නමුත් අර යාට නොතේරෙන දෙයක් ලොකු දෙයක් අපි එයා දන්නේ නැති දෙයක් කිසිම ධහමක හිටපු නැති කෙනෙකුට අර වගේ ලොකු දෙයක් කියන්න ගියොත් එයාට එතනින් ඉන්නේ වික්ෂිප්ත භාවයක් නේද?
දැන් ස්වාමීන් වහන්සේ අනිත්‍යයි කියලා අන්තිමටම දැනගත්තොත් මුගක් හොඳයි කියන එක මට ඇහිලා තියෙනවා. මම දන්නේ කොහොමද කියලා.
හොඳයි. ඉතින් අතහැරීච්ච තරමට නම් හොඳයි. කියන්නේ ලකුවට දැන් එයාගේ හිතේ තියෙනවා නම් මේවා ඉතින් මේ කියන්නේ ලකු තණ්හාවක් සහිතව නම් ඉතින් එයා ඉන්නේ. ඒක ඉතින් කඩා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක මම දන්නේ කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියලා. ඉතින් ඔය තව කෙනෙක් බාහිරින් ඉඳලා මේක අනිත්‍යයි මේක වැඩක් නැහැ මේක අතහැරලා දාන්න ඉතින් කියලා උත්සාහයෙන් වරදන්නේ නැහැ. උත්සාහ කළා බලන්න එහෙමනම්.
නෑ ස්වාමීන් වහන්සේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ අපි ගෙදරවල් වල ඇයට මෛත්‍රී කළොත් ඒක නිකන් ආසාවල් පැත්තකට යවිද?
නෑ අන්න මෛත්‍රී භාවනා කරද්දී සාමාන්‍යයෙන් පොඩ්ඩක් නීතියක් වශයෙන් කියනවා මේ يعني මුල් යුගයේදී විරුද්ධ ලිංගික අය අරමුණු කළා මෛත්‍රී කරන්න එපා කියලා. මොකද මේ එතන හරහා එන්නේ ඒක මොකද මෛත්‍රියේ තියෙනවා රාගයට බර බවක්. يعني මේ මොකද ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ මෙත්තා මුඛේන රාගෝ වංචේති කියලා කියනවා. වංචක ධර්මයක් වශයෙන් මෛත්‍රියක් වශයෙන් පහළ වෙනවා. නමුත් යට තියෙන්නේ රාගේ. ඒ නිසා මේ සාමාන්‍ය මෛත්‍රී භාවනා පුහුණු වෙද්දී මුල් කාලෙදී විරුද්ධ ලිංගික කෙනෙක් අරමුණු කළා මෛත්‍රී කරන්න එපා කියලා. තමන්ට සමාන තමන් මේ සම මේ පිරිමි නම් පිරිමි කෙනෙක්ව අරමුණු කරන්න කියනවා. ගැහණු නම් ගැහණු කෙනෙක් අරමුණු කළා තමයි සාමාන්‍ය මෛත්‍රී පුරුදු වෙන්න කියන්නේ. හැබැයි ඉතින් පස්සේ අර සම්පූර්ණයෙන් සියලු සත්වයන් අරමුණු කළා යද්දී ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු ගැහණු පිරිමි සියලු බෙහෙත අතහැරලා සියල්ලන්ටම මෛත්‍රී කරන්න පුළුවන්.
දැන් අපේ දරුවෝ ගැන
එතෙන්දී පුළුවන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ අපි අර එහෙම කෙනෙක් අපේ මගේ කියලා කෙනෙක් එක්ක මෛත්‍රී කරන්න ගියාම මමත්වේ වර්ධනය වෙන්න පුළුවන්. ඒකයි සාමාන්‍යයෙන් අරමුණු කරන්න කියන්නේ මුලින් මේ තමන් ගරු කරන මගේ කෙනෙකුත් නොවන මගේ කෙනෙකුත් නෝන තමන් ගරු කරන කෙනෙක්. එතකොට යාගේ තියෙන්නේ නිකන් අර මේ එහිකටවත් නෑනේ. මගේ කෙනෙකුත් නෙමෙයි. මගේ අම්මා තාත්තා, මගේ දරුවෙක්, එහෙම ගේකුත් නෙමෙයි. හැබැයි මට නිකන් ටිකක් පිහිට වෙච්ච, මග පෙන්නපු මම ගරු කරන කෙනෙක්. ඉතින් යාගේ මම සාමාන්‍යයෙන් මට තියෙනවනේ යා ගැන නිකන් ප්‍රසන්න ස්වභාවයක් හිතේ තියෙනවනේ. එතකොට මම යාට කල්පනා කරනවා මේ අනේ මේ මිනිස්සයා මේ ගුරුතුමා, මේ හාමුදුරුවෝ, මේ කවුරු හරි පියතුමා ඔන්න මේ සුවපත් වේවා. එහෙම කියලා කියද්දී එතන තියෙනවනේ නිකන් අර ගෞරව මුසු වෙච්ච මෛත්‍රී සාගත බවක් තියෙනවා. එතෙන්දී අර අනවශ්‍ය දේවල් වලින් මේක දූෂිත වෙලා නැහැ. මෛත්‍රී හැඟීම නිකන් සාමාන්‍ය මෛත්‍රී හැඟීමෙන් යන්න පුළුවන්.
ඒ ස්වාමීන් වහන්සේ අපි පොඩි දැන් මම ගුරුවරයෙක් අපි උගන්වා මේ ළමයින්ට මෛත්‍රී භාවනා කරනකොට ඉස්සෙල්ලාම මම ගැන කරන්න, ඊට පස්සේ පවුලේ අය ගැන කියන්නේ දෙවෙනි පියවර තුන්වෙනි පියවර
කියනවා. ඉතින් අර තමන්ගේ හිතවතුන්ට කරන්න කියනවා, මදහතුන්ට කරන්න තියනවා, හිතවතුන්ට ඔය වගේ ඉතින් කියලා කියනවා. නමුත් අර තමන්ගේම ඉතින් කෙනා අරමුණු කරද්දී ඉතින් පුංචි ළමයින්ට නම් ඉතින් ඔක එච්චර ගාන නැහැ. මොකද පුංචි ළමයින්ගේ ලොකු මමත්වයක් නැහැ. වැඩිහිටි වෙන්න තමයි අපි එක එකවදල් බදාගන්නේ. අපි හුඟා දැඩිව ග්‍රහණය කරන්නේ වැඩිහිටි වෙනවත් එක්ක. ඉතින් ඒ කාලෙදි තමයි අපිට හුඟා කොන්න මගේ මේ ඔන්න දුව දැන් මෑණියෝ නම් ඔන්න මගේ දුව ඔන්න සුවපත් වේවා වහම කියන්නේ කිව්වොත් ඉතින් එතන යන්නේ මේ බැඳීම වැඩිවීමක් වෙන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ එතකොට දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඕනේ.
ඔය අටුවාවලන එහෙමනම් කියනවා. අටුවාවල අටුවාවල එහෙමනම් කියනවා ඔය විදිහට ඉතින් ඕන තරම් මේ පුද්ගල කොට්ටාස අරමුණු කළා කිරීමක් සම්බන්ධයෙන්. අර ඒත් තමන්ට ඔතෙන්ට යන්න නැතුව දැන් හිතලා බලන්න කරණීය මෙත්ත සූත්‍රයේ. කරණීය මෙත්ත සූත්‍රයේ අන්න තියෙනවා බුදු කෙලිම බුද්ධ වචනේ. කෙලිම බුද්ධ වචනේ තියෙන්නේ මේ ළඟ ඉන්න සත්වය අරමුණු කරනවා, දුරේ ඉන්න සත්වය අරමුණු කරනවා. ඔන්න වගේ අර කොටස් කීපයක් විදිහට අරමුණු කළා තියෙනවා. ඒක හරි සරලයි. මොකද සරල තේරුම් ගන්න තියෙන්නේ අපි මේක සංකීර්ණ වන තරමට මේ අවුල්. සරල වුණ තරමට අන්න ලස්සන්ට මේකෙන් යන්න පුළුවන් අන්තිමට මෛත්‍රියේ යන්න තියෙන ප්‍රබලත්වයම තමයි සියලු සත්වයම අරමුණු කළා. කිසිම මේ සීමාවක් එහෙම නැත්නම් වැටකටු මායිම් මොකක්වත් නැතුව සියලු සත්වයින්ටම මෛත්‍රී පතුරවන්න පුළුවන් ස්වභාවය තියෙනවා නම් අන්න ඒක තමයි මෙත්තා චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඒක පහවිතා කරන්න පුළුවන් ඊළඟට විපස්සනාවකට පවා. ඒ කියන්නේ හොඳට ඕන වෙලාවක කිසිම බෙහෙදයකින් තොරව සම්පූර්ණයෙන් හිත නිදහස් කරන්න පුළුවන් මෛත්‍රියට. එතකොට නිකන් තමන් ඉන්නවා. ටක් ගාලා සියලු සත්වයන් අර සූපත්ත්වා කියන ආයි වෙන විශේෂ අරමුණක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක ඉදෙන්ද වැටෙන්නේ නැහැ. අම්මා තාත්තවත් තමන් කැමති කෙනෙක්වත් අකමැති කෙනෙක්වත් මැදහත් කෙනෙක්වත් කවුරුවත් නැහැ. ඔක්කත් නැහැ. සියලු සත්වයෝ නිකන් පොදුවේ අරමුණු වෙලා. එතනට තමයි අත්‍තරම මෛත්‍රියෙන් යන්න තියෙන මේ ඉලක්කය.
ඒ ස්වාමීන් වහන්සේ මම භවනා කරන්න ගියා ගෝයින්කතුමාගේ. මට තේරුණේ අන්තිමට මම දන්නේ මම වැරදිද කියලා. එතුමා කිව්ව අන්තිමට ඔබගාගේ මං ඉල්ලන්නේ මට මෛත්‍රී කරන්න කියලා. එතකොට
ඉතින් පුළුවන් නේද? දැන් අර තමන් ගුරුතුමා ඉතින් තමන්ගේ ගුරුතුමා නැතිනම් ගුරුතුමා ආරමුණු කළා සෝපත් වේවා කියලා කියන එක වරදක් නැහැ ඉතින්. ඔව්. හොඳයි. එහෙනම් අදත් අපේ පැයකුත් විනාඩි 35ක් විතර වගේ අද ගිහිලා තියෙනවා. දැන් ඉතින් අද දසීල් බොහෝ දෙනෙක් අද සාකච්ඡාවට සහභාගී වුණා. ඉතින් මේ අන්දමින් අද බණ භාවනා කටයුතු ලියදීමෙන් ධර්ම සාකච්ඡාවන් හි නිරත වීමෙන් ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන්වත්තා සිරි දෙවියොත් මේ පින් අනුමෝදන්වත්තා පින් බලාපොරොත්තු වෙන යම් අසන්න සත්ත්ව පිරිසත් නම් මේ පින් අනුමෝදන්වත්තා අප සියලු දෙනාටමත් මේ රැස් කරගන්නා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජහායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු